Honorable Dayasri Jayasekhar.
Guru Karakasabha Sabhapathumani, and Santoshino Adavase, Mangala Samvardhana Emathuma Visin, Idiripath Karana Lada, me ayavaya sambandhayen yam adahas kipayak pala karanna labima gana. Visheshayenma me ayavaya thula api dakinne neha. Me ayavaya ratata avashya karana hitakara pattakata me aarthike tallu karana kriyavaliyak apita penne neha. Mokada hetuwa avurudu 70ක් tisse den ape me parliamentuwa rata dakinne asaarthaka aayathanayak vidiya. එවිතරක් නෙමෙයි ආණ්ඩු අවුරුදු 70ක් කරපු ආණ්ඩු රටේ මිනිස්සු දකින්නේ අසාර්ථක පාලකයන් හිටපු රටක් නැත්නම් අසාර්ථක ආණ්ඩු හදපු රාජ්‍ය නායකයෙකු හිටපු රටක් විදියට. ඒ නිසා තමයි අද ඇවිල්ලා විවිධ ව්‍යාපාරිකයෝ නැත්නම් විවිධ බුද්ධිමතුන් දැන් කියන්නේ මේක අපිට බාර දෙන්න මොකද ඔයාලා මේක හරියට කරන්නේ නැහැ කිය. එතකොට අපි මොකද්ද කළ යුත්තේ? Parliament of Vidyata, Mahajan Yovitam Vidyata, Tapi, Yamkisi Kriamarga Gatayutu, Atavashe, Metiana Tatim, Mirata Vinatanaka Guinean, Metiana Stavarin, Tavat Stavarka Guinean Puluang, Buddhimea, Samvadiak Saitu, Alut Vadapilla Kapitavashe, Mavisazakarani, Ona Mandua, Ilangata Idri Aurdu Pahatulapi, Utsakali Utte. මේ බේදයකින් පක්ෂ බේදය අනිකුත් බේදයල් පැත්තකින් තියලා රටක් විදියට අපි මේ ඉන්න ස්ථාවරයේ ඉඳලා තව අඩි ගණනාවක් පිම්මක් පනින්න පුළුවන් ආර්ථික වැඩපිළිලක් නැත්නම් ආර්ථික වාතාවරණයක් රටට ගැලපෙන වැඩපිළිලක් හදන ක්‍රියාදාමයේ තමයි අපි කල්පනා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. නමුත් දැන් මේ ආර්ථික වැඩපිළිල අපිට විශාල අර්බුද ගණනාවක් හදලා තියෙනවා. එක පැත්තකින් ණය අර්බුදයේ විශාල අර්බුදයක් අද තියෙන ප්‍රධානම ප්‍රශ්නය මේ අයවැයනුත් අපි දවන්ත ණය දේශීය ණය අරමුදලකට අර උගුලකට හිර කරමින් තිබෙන තත්වයක් තමයි තියෙන්නේ. දැන් මේ ආණ්ඩු යටතේ අපි දැක්ක නිවාස පුල් කර ගැනීමට ලක්ෂ 2 ඉඳලා තියෙන ණය ඉස්සර වැටුප් ලාබ්ලායට රුපියල් කෝටියක් දක්වා ණය ඊළඟට කෘෂිකාර්මික දීවර කර්මාන්ත විසුරු මල්ලගාව ඔක්කොටම ණය ඊළඟට ත්‍රිවිධ දත්තවිනෝඩ ටැක්සි ගන්න ණය කෘෂි යන්ත්‍ර ගැනීමට ණය කෘෂි අස්වැන්නමකින් නිමි භාණ්ඩ බවට පත් කිරීමේ ව්‍යාපෘති සඳහා ණය මේවා ඇතරම ණය ව්‍යාපෘති 29ක් ඒ වගේම අමතර ව්‍යාපෘති 15ක් වවන විශාල ප්‍රමාණයක් මේ අයවැයට ඇතුළත් කරලා තියෙනවා. දැන් එතකොට මේකේ එක පැත්තකින් සුළු ව්‍යාපාරිකයන් නංවාලීම ගැන තමයි මේගොල්ලෝ කතා කරේ. නමුත් මම කියන්න කැමතියි මේ ගත්ත ණය වලින් ගිය මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන වැඩපිළිවෙල යටතේ ණය කොච්චර ගත්තද එයින් ව්‍යාපාර කොච්චර බිහි වුණාද කියන කාරණේ ණය ගත්ත කට්ටිය ගැන කතා කරනට වැඩිය ආණ්ඩුව ගන්නෙ මෙච්චර ණය ගන්නක් අරගෙන තියෙනවා. හැබැයි ඒ අරගත්ත ණය වලින් කීයක් ඩිෆෝල්ට්ස් තියෙනවද? කොයිතරම් පිරිසක් ගෙවා ගන්න බැරුව ගියාද? කීයක් ව්‍යාපාර උඩට ආවද? අලුත් ව්‍යාපාරිකයන් කීපක් ඔයි කී දෙනෙක් මේකෙන් බිහි වුණාද? මේක ගැන කිසිදු වැඩපිළිලක් ආණ්ඩුව සකස් කරලා තිබුණේ නැහැ. ඒ නිසාම නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමනි මේ අයවැයෙන් පමණක් ඒක පුද්ගලයෙක්ගේ එක පුද්ගලයෙක්ගේ ණය වාරික ප්‍රමාණය නැත්තම් ණය බර රුපියල් 90,606කින් වැඩි වෙනවා. ඒක තමයි මේ අයවැයේ තිබෙන ප්‍රධානම කාර්යභාරය බවට අපිට පත් වෙන්නේ. මොකද තව තවත් එක පැත්තකින් අපි විදේශ රටවල් වලට ණයකාරයෝ බවට පත් වෙලා තිනවා මේ රට. දෙවනුව අපි රට ඇතුලේ අපේ ලාංකිකයා නැත්තම් අපේ ආසන අහිංසක දුප්පත් මිනිස්සයත් ණයකාරයෙක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල තවත් ඉස්සරහට ගෙනිලා තිබෙනවා.
We'll take the chair.
හොඳයි ඔබතුමා කරගෙන.
ඔය ඉතින් ඒ කියන්නේ මම මේකෙන් අදහස් කරේ මොලාසර මන්ත්‍රීතුමනි දවස ගානේ මේ ක්‍රියාදාමය තුළ තව තවත් ණය වාරිකව ගෙවා ගන්න බැරුව ඉන්න මිනිස්සු අතරට තවත් මිනිස්සු ගණනාවක් මේ ණය ව්‍යාපෘති තුලින් අද ආණ්ඩුව ඉදිරිපත් කරලා තිබෙන තවත් ණයකරුවන් බවට පත් කිරීමේ වැඩපිළිලක් මේ තියෙන්නේ. මේකෙන් සිද්ධ වෙන්නේ එක පැත්තකින් දැන් අපි විදේශ ණය ගෙවා ගන්න බැරුව එක පැත්තකින් අපි විදේශ රටවල් වලින් විශාල ණය ප්‍රමාණයක් ගන්නවා. දේශීය බැංකුවලිනුත් දැන් ණය නිකුත් කිරීම නිසා විශාල අර්බුදයක් රට ඇතුලේ වෙනත් විදියකටත් ඇති වෙන්න පුළුවන්. මොකද හේතුව වෙන එකක් නෙමෙයි මේ ගන්න ණය ස්ථාවර වැඩපිළිවෙළකට නොවදා ගන්නා තාක් දුරට විශාල අර්බුද ගන්නාවක් ඇති වෙන්න පුළුවන්. දැන් ඒකෙදි මම පෙන්වන්න කැමති දැන් බලන්න මේ රටේ ශුද්ධ මූල්‍ය පිළිබඳව ඇති වෙලා තිබෙන තත්ත්වය. මේක දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේට ඒ එක්සත් ජාතීන්ගේ නියෝජිත පැබ්ලෝ බොලස්කි කියන පුද්ගලයා අපේ ඒ වාර්තාවක් ඉදිරිපත් කරමින් කියනවා මානවික කවුන්සිලයේ 40 වෙනි සතිවාරයට. ඒ කියන්නේ මේක දැන් එතෙන්ට ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ මෙච්චර කාලයක් මානවිකන් සම්බන්ධව තිබිච්ච කාරණේ දැන් අද ශුද්ධ මූල්‍ය ශේෂ්ත්‍රයේ මානවිකන් ආරක්ෂා කරන්නත් වැඩපිළිවෙළක් හදන්න ඕනේ කියන තැනකට එක්සත් ජාතීන් සංවිධානයේ තල්ලුවා තියෙනවා. දැන් ඔවුන් ඉදිරිපත් කරපු වාර්තාවේ ලංකාව ගැන විශාල මතයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතාලම රටට අහිත කරන මතයක්. ඒක අපි රටට අහිත කරන මතයක් කියන්නේ ඒක ඉදිරිපත් නොකර ඉන්න නෙමෙයි මම මේ කියන්නේ. නමුත් ඒක ඉතාලම නරකයි රටට. මොකද්ද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ කියන ශුද්ධ මූල්‍ය ගෙවීම නැත්තම් ඒවට කරන ගෙවීම ලෝකේ රටවල් ලංකාවට වහාම අත්විඳවන්න මොකද හේතුව? ඉතාම භයානක තැනක තමයි ලංකාවේ මේ ශුද්ධ මූල්‍ය තත්ත්වය තිබෙන්නේ කියලා. ඒකට විශේෂයෙන්ම ඔවුන් ඉලක්ක කරගෙන තිබෙන්නේ විශේෂයෙන් දිලිඳු හා යුද්ධයෙන් බැටකාපු කාන්තාව තමයි විශාල ප්‍රමාණයක් මේකට ඇතුළත් වෙලා තිබෙන්නේ කියලා. මම උදාහරණයක් විදිහට ගත්තොත් 2017 වර්ෂයේ විශේෂයෙන් මුදල් අමාත්‍යාංශ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ කාර්යසාධන වාර්තාවට අනුව රුපියල් බිලියන 165ක ණය නිකුත් කළා තියෙනවා මේ ශුද්ධ මූල්‍ය ආයතන හරහා ණය දෙන රටේ. එතකොට මේ ශුද්ධ මූල්‍ය ආයතන හරහා දෙන ණය ප්‍රමාණය 2017 වර්ෂයේ පමණක් අනිකුත් ණය දෙන ආයතන එකතු කරලා මම මේ දැන් එක පැත්තකින් කතා කරේ බැංකු ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් ගත්තම මුදල් අමාත්‍යාංශයේ වාර්තාව ඊට අමතරව අනිකුත් ආයතනත් එකතු කරලා ගත්තම රුපියල් බිලියන 363ක් 2017 වර්ෂයේ පමණක් ශුද්ධ මූල්‍ය සඳහා ග්‍රාමීය අහිංසක දුප්පත් කාන්තාවන්ගෙන් ඉඳලා පිරිමින් දක්වා අරගෙන ගිහිල්ලා තිබෙනවා. එතකොට ඒකෙන් විශේෂයෙන් ආයතන 29ක් 39ක් 2017-2018 වර්ෂයේ පමණක් ශුද්ධ මූල්‍ය ණය දෙන ආයතන ලංකාවේ 39ක් බිලියන 263ක මුදලක් මේ වර්ෂය ඒ ඇතුළත ශුද්ධ මූල්‍ය ලෙස ග්‍රාමීය මිනිසුන්ට ණය දීලා තිනවා දරු අපේ අහිංසක මිනිසුන්ට. එතකොට ඒකේ කාල සීමා තුළ ණය ලාභීන් 28,98,232ක් ණය කරුවන් බවට පත් කළා තියෙනවා මේ ශුද්ධ මූල්‍ය ආයතන මේ 2017-2018 වර්ෂය ඇතුළත පමණ. එතකොට එයිනුත් බලන්න එයිනුත් 24,000 24,29,187ක් දැන් මේ 28,98,232කින් 24,39,187ක් ඒ කියන්නේ 84%ක් කාන්තාව. දැන් එතන මේකේ අදහස් කරන්නේ මොකද්ද? අද ශුද්ධ මූල්‍ය ශේෂ්ත්‍රය විශාල ප්‍රශ්න ගන්නවකට මුහුණ දීලා තිබෙනවා වෙන හේතුවක් ඉඳලා නෙමෙයි කාන්තාවන් දුගිය කාන්තාවන් ගම් ඇතුලේ ණය බරිත කාන්තාවන් බවට පත් වෙලා තියෙනවා විතරක් නෙමෙයි ඔවුන් තව තවත් මේ ආගාධයේ පතුලට ඇද වැටෙන දනකට පත් කරලා තියෙන නිසා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 40 වෙනි මේ සැසියට ඉදිරිපත් කරන මේ වාර්තාවෙන් කියන්නේ ලංකාවට ශුද්ධ මූල්‍ය ණය සඳහා ලබා දෙන ණය වහාම අත්විඳවන්න කියලා. දැන් ඒතර ඉතාම බරපතල කාරණයක් මේකට ඇවිල්ලා තියෙනවා. මම අහන්න කැමතියි මේ අයවැයෙන් මේ සම්බන්ධව ඇති කරලා තිබෙන තත්ත්වය මොකද්ද? මොකද්ද මේ වැඩපිළිවෙල මේ රටේ ශුද්ධ මූල්‍ය ණය ගනුදෙනු වලින් අහිංසක ගමේ කාන්තාව අර මීටරේට සල්ලි පොලියට දීලා වෙලාවෙ එකතු කරගන්න මිනිස්සුන්ගෙන් ඒ ඇතිලා තිබෙන තත්ත්වයට විසඳුමක් විදිහට අරගෙන තියෙන වැඩපිළිවෙල මොකද්ද? කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඒතකොට ඒ නිසා තමයි දැන් එක පැත්තකින් අපි විවිධ විදේශ රටවලින් ණය ගන්න අපේ ණය ටික පියව ගන්න. එක පැත්තකින් අපේ රාජ්‍ය ආදායම සම්පූර්ණයෙන් කඩාවැටලා තියෙනවා. ඒ ණය ප්‍රමාණය එකතු කරගන්න ණය ගෙවන්න තියෙන ප්‍රමාණය එකතු කරගන්න තවත් අපිට මුදල් නැති කීමේ පරමාර්ථය මත තව තවත් අපි කරන්නේ මොකද? අලුත් ව්‍යාපාරික හදන මුවාවෙන් තව තවත් පල්ලෙහාට ණය ගලාගෙන යන වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. එක පැත්තකින් පිටරට වලින් අපි ණය ගන්නවා. අනික් පැත්තෙන් ඒ ගන්න ණය පැත්තකින් තියලා රට ඇතුළෙත් උපයා ගන්න සල්ලි ටික අපි රටේ ණයකරුවන් බී කරන වැඩපිළිවෙළකට ඇති කරලා තිබෙනවා. දැන් ඒකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? දැන් බලන්න ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ විශාල වශයෙන් ඒ කියන්නේ එක මේ වර්ෂය ඇතුළත අත වශයෙන් අපිට බිලියන විශේෂයෙන්ම රුපියල් කෝටි 2,07,900ක ණය මේ විදිහට මේ අවුරුද්දේ අපි ගන්න බලාපොරොත්තු වෙනවා මේ අයවැය වැඩපිළිවෙල සකස් කර ගැනීම සඳහා. එතකොට ඒකේ අනිත් පැත්තේ ප්‍රශ්නේ මොකක්ද? දැන් අද බිලියන 4.5ක් ණය ගෙවන්න තිබෙනවා මේ ආණ්ඩුවට මේ අවුරුද්ද ඇතුළත. ඩොලර් බිලියන 5 4.5ක්. දැන් අද මොකද වෙලා තියෙන්නේ? දැන් මේ අවුරුද්ද තුල තව බිලියන 2.4ක් අත වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දැන් නිකුත් කරන අලුත් වැඩපිළිවෙල යටතේ ඔවුන් මිලදී ඔවුන් ගන්න හදන අලුත් බිලියන 2.4ක මුදල් එකතු කර ගැනීම සඳහා නැත්නම් ඩොලර් එකතු කර ගැනීම සඳහා වන වැඩපිළිවෙල සකස් කළ දින මුදල් අමාත්‍යාංශයෙන්. ඒක අවුරුදු 10ක කාලයක දක්වා තමයි යන්නේ. හැබැයි බලන්න මේකේ අවුරුදු 10ට ඔවුන්ගේ පොලි අනුපාතය කීයද? 7.2යි 8.2යි අතර පරිමාවේ තමයි මේ කියන්නේ. ඒ කියන්නේ දැවැන්ත විශාල ණය ප්‍රමාණයක් ලබා ගන්න ගමන් ඒ වගේ පුලි අනුපාතය 7.7යි 8යි තත්ත්වයටපත් වෙලා තිබෙන්නේ. දැන් අපි මේ පෞගේ කාලේ ආණ්ඩුව වලට ඉදිරිපත් කරපු චෝදනාව තමයි ගිනි පොලියට ණය ගන්නවා කිය. දැන් මම අහන්න කැමති මේ ආණ්ඩුව ගිනි පොලියට නෙමෙයිද මේ ණය ගන්නේ? 7.7යි 8යි පොලියට ණය ගන්නවා කියන්නේ මේ රටේ සාමාන්‍ය ණය අනුපාතය නැත්නම් පිටරටවල තියෙන ණය අනුපාතයට ලංකාවට ණය දෙන්න සූදානම් නැත්නම් දැන් පත් වෙලා තිබෙන්නේ. ඒ ආර්ථික විශ්වාසය ලංකාවෙන් ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි අද විශාල අර්බුද ගණනාවක් මේක ඇතුලේ ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මොකද IMF එකේ ලංකාවේ නියෝජිතවරිය කියන්නේ? එතුමිය කියනවා ලංකාවේ budget gets IMF support but there are many මේ යම් කාරණා ගණනාවක් ඔවුන් some policies they are going to implement some policies with the government. ඒ කියන්නේ මේ ආණ්ඩුවත් එක්ක ඒගොල්ලෝ කියන පොලිසි ෆ්‍රේම්වර්ක් එක හදන වැඩපිළිවෙලට මේ ආණ්ඩුව යන්න ඕනේ කියන තැනට අද තල්ලුලා තිබෙනවා. ඒ නිසාම කියනවා ඔවුන් බොහොම පැහැදිලිව ලංකාවේ ආදායම් බදු දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් නැවත පරිසංස්කරණය කරන වැඩපිළිවෙලට යන්න ඕනේ. දැන් බලන්න ආදායම් බදු දෙපාර්තමේන්තුව රැමීස් කියලා එකක් ගෙනල්ලා ඔහුතුමත් දන්නවා හොඳට අපේ මුලසරණ මන්ත්‍රීතුමා මේක දැන් ක්‍රියාත්මක කරගෙන ගියා. දැන් අද ඒ රැමීස් එකට සල්ලි දෙන්නේ නැහැ. දැන් ඒක නතර වෙලා. ආයතන 23ක් ඒකාබද්ධ කරලා හැදුවේ මේ වැඩපිළිල බදු ආදායම එකතු කර ගැනීම බදු දැල පුළුල් කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු කරන්නේ. දැන් මේක කරනකොටම IMF එක ණය දෙන ගමන් කියනවා. දැන් ඔවුන් IMF එකෙන් තවත් බිලියන 1.5ක් ලංකාවට තව අවුරුද්දක් දක්වා දික් කරා මේක. දැන් අවුරුදු 3කට 2016 ඉඳලා ගහපු එක දැන් ආපහු ගෙනල්ලා 2016 2017 2018 දීලා ඉවර වෙලා 2019 දක්වා දැන් අරගෙන යනවා. හැබැයි ඒ අවුරුද්ද අරගෙන යනකොට ඒගොල්ලෝ කියනවා අපි 1.5 බිලියන් US dollars දෙන්නම්. හැබැයි දෙන ගමන් මොනිටරි පොලිසි එකත් අනිකුත් සියලු කාරණාත් ස්ථාපිත කරන්න කියලා. දැන් මේවා කරනකොට මම ඒකයි කියන්නේ මේ හීන මාලිගාවේ ජීවත් වෙන අපේ කේමාගේ කොළුවා හෙවත් අපේ මංගල සමරන මැතිතුමා එතුමාම කියා ගන්න පරිදි මොකද ඒක අපි නැතුව මේ වෙන එකට කියන එකක් නෙමෙයි. ඒ නිසා එතුමා කියන පරිදි අලුත් විශාල සහන රසක් දීලා තියෙනවා. දැන් මේ සහන රස දෙන්න අවශ්‍ය කරන මුදල් කොහෙන්ද හොයාගන්න? මුදල් හොයාගන්න සිද්ධ වෙලා තියෙන්නේම බිලියන 365ක් මේ අවුරුද්ද ඇතුළත අලුතින් අපිට මුදල් හොයාගන්න තියෙනවා මේ වැඩපිළිවෙල ඉස්සරහට ක්‍රියාත්මක කරගෙන යන්න. මේක කොහෙන්ද ගන්න? මේක ගන්න වෙන්නේ අපේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ. කොහොමද ගන්න? භාණ්ඩ ආසේවා වලට ගහලා තියෙන බද්දෙන්. ඍජුබදු මේ ආණ්ඩුව කිව්වා 60යි 40 දක්වා ගේනවා කියලා. ඍජුබදු වැඩි කරලා 40 දක්වා ඊළඟට 60 දක්වා වැඩි කරලා වක්‍රබදු මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා. අද ඒකට අවුරුද්දකට පස්සේ අද මොකුත් කතාවක් නැහැ. අද ඔවුන් කියන්නේ ඒක හැමම තියෙද්දි අර තියෙන ක්‍රමයේ යටතේම 80යි 20 අනුපාතය යටතේ තවත් බිලියන රුපියල් බිලියන 365ක් ගන්න වැඩපිළිවෙල මේ අයවැයට ඇතුළත් කරලා තිබෙනවා. හැබැයි මේකේ ඒ ක්‍රියාදාමයේ හරියට ස්ථාපිත වෙන්නේ නැහැ. ඒක ක්‍රියාත්මක කරන්න හදන්නේ කොහොමද? ඒ ක්‍රියාත්මක කරන්න හදන්නේ ආදායම් බදු අලුත් යෝජනා ඉදිරිපත් කිරීමෙන්, ඒ වගේම පනත් සංශෝධනය කිරීමෙන්, ඒ වගේම රේගු ආයතනය සම්පූර්ණයෙන් ප්‍රතිසංවිධානය කිරීමෙන්, ඒකට අවශ්‍ය කරන අලුත් නීති රීති ගෙනීමෙන් මේ හරහා සම්පූර්ණයෙන් පැහැදිලිව නැවත නැවතත් අහිංසක ග්‍රාමීය ජනතාවගෙන් වක්‍ර බදු එකතු කිරීමේ පදනම යටතේ භාණ්ඩ සේවා වලට විශාල බදු ප්‍රමාණයක් ඇතුළත් කිරීම නතර කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසාම එක දවසකට පමණක් රුපියල් බිලියනයක්, ඒ කියන්නේ මිලියන 10ක් එක දවසක අපේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ සාක්කුවලට විදලා මුදල් ගැනීමේ වැඩපිළිවෙල තමයි මේ හදලා තියෙන්නේ මේ අයවැය තුල. දැන් බලන්න ආර්ථික වර්ධනය ගත්තොත් 2016 4.5 ට තිබුණු ආර්ථික වර්ධනය 2017 3.3ට ඒක අඩු වුණා. 2018 ඒක 3.3කට තවත් පල්ලයට ගිහිල්ලා ජනතන් ආපහු උඩට ආව 2018 අවසන් කාර්තුව බවට පත් වෙනකොට. කෘෂිකර්මය සේවාංශ වර්ධනය අවසන් කාර්තුවේ 3.6ක් බලාපොරොත්තු වුණත් හම්බුනේ 2.9ක වැඩිවීමක් පමණයි සේවාංශ කෘෂිකර්මය හා සේවාංශ වර්ධනය. දැන් මේක ලෝක බැංකුව කියලා තිබුණා 3.9 ඉඳලා 4.1 දක්වා වැඩි කරගන්න කියලා. ආසියානු සංවර්ධන බැංකුව කිව්වා 3.8 සිට 4.5 දක්වා වැඩි කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා. හැබැයි ඒක කරගන්න අවශ්‍ය කරන වාතාවරණය සකස් කරගන්න හම්බුනේ නැහැ. ඉතින් ඒක විශාල අර්බුදයක් බවට අනිත් පැත්තෙන් පත් වෙලා තිබෙනවා. ඒ වගේම 2018 දළ දේශීය නිෂ්පාදනයේ කෘෂිකර්මයේ දායකත්වය 6.9යි. කාර්මික අංශයේ දායකත්වය 27.5යි. ඊළඟට සේවා අංශයේ 156.6ක වැඩපිළිලක් තියෙනවා. මතක තියාගන්න ඕන කාරණේ තමයි අද විශාලම අර්බුදය තියෙන වෙන එකක් නෙවෙයි. කාර්මික අංශයේ ගිය අවුරුදු 2017 7.2කට වර්ධනය වුණ කාර්මික අංශය 70 වශයෙන් වර්ධනලා තිබෙන්නේ 101.8කට අඩුවෙන්. මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? කාර්මික ශේෂය සම්පූර්ණයෙන් අපේ කඩා වැටිගෙන යන්නේ. දැන් මේකට ප්‍රධානම කාරණා විශාල සංඛ්‍යාවක් බලපාලා තිබෙනවා. මේකට විශාල සංඛ්‍යාවක් බලපාලා තින්නේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. අද බලපුවාම ඉදිකිරීම ශේෂය. ඉදිකිරීම ශේෂය සම්පූර්ණයෙන් අද කඩා වැටිලා ඉවරයි. අද විශාල කම්පැනි ගන්නාවක් බර ගන්නාවක් කම්පැනි ලංකාවේ ඉදිකිරීම ශේෂයේ පුරෝගාමි කම්පැනි. විශාල වශයෙන් අද කඩාගෙන වැටෙනවා. එක හේතුවක් තමයි ඔවුන්ට නියමිත වේලාවට මුදල් ලබා නොදීම තුල විශාල අර්බුදයක් ඔවුන්ට පැන නැගිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. 130ක විතර කඩා වැටීමක් මේ ශේෂය තුල තිබෙනවා. මං හිතන්නේ ඉදිකිරීම ශේෂය සම්පූර්ණයෙන් නැති බංගස්ථාන වෙන තැනකට මේ ආණ්ඩුව වැඩ කළේ ඉවරයි. ඒක තමයි මේ 7.2කට තිබිච්ච කාර්මික වර්ධනය 7.2 ඉඳලා 1.8ට අඩු වෙන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි අද මේ ව්‍යාපාරිකයන් විශාල සංඛ්‍යාවක් විශාල හිරවිල්ලක ඉන්නේ. මොකද මේ ඉදිකිරීම ශේෂය තියෙන ප්‍රශ්නේ. එක පැත්තකින් ඒ ඉදිකිරීම ශේෂය අලුත් වැඩපිළ හදලා නැහැ මේ ආණ්ඩුව විසින් විවිධ ආයතනවල. සමහර දැන් ඒක විශේෂයෙන් මාර්ග සංවර්ධන අධිකාරී ක්‍රියාත්මක වෙනවා. මාර්ග සංවර්ධන අධිකාරී ඒ තියෙන ඇස්සමේන්තු අලුත් කරන වැඩපිළ ක්‍රියාත්මක වෙනවා. සමහරලාට පහුගිය කාලේ අරගෙන අවුරුදු ගණනක් පරක් වෙලා ටෙන්ඩර් එක දුන්නයින් පස්සේ තියෙන ප්‍රශ්න විසඳන්න වැඩපිළි ඒගොල්ලෝ සකස් කරලා දෙනවා. හැබැයි අනිත් ආයතන මේවට අනුගත වෙන්නේ නැහැ. ඒ නිසා අඩු මුදලට වැඩේ අඩුවට හොඳට නෙමෙයි නරකට මේ රටේ කර්මාන්තශේෂය සම්පූර්ණයෙන් අද තත්ත්වපත් වෙලා තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි දෙකක් තිබෙනවා.
ඒ වගේම විශේෂයෙන්ම අපනයන ආදායම අඩු වීම, විදේශ ශ්‍රමිකයන් එවන මුදල් විශාල ප්‍රමාණයක් අඩු වෙලා තිබෙනවා. ඒ වගේම අයවැය හිඟය බලන්න දැන් අද 2017 47.4 ඉඳලා 2018 52.6 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා මේක අපි කතා කරුවොත් හරියට දැන් බලන්න ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ස්ථානීය ගත්තම 2018 පමණක් වැඩි වීම බිලියන 740කින්. සමස්ත ණය ප්‍රමාණය බිලියන 11052 2018. හැබැයි 2015 ආදායම් බදු වලින් බිලියන 263කුත් භාණ්ඩ හා සේවා මත බිලියන 804කුත් ගන්න වැඩපිළ සකස් කරා. 2016 ආදායම් බදු වලින් බිලියන 259කුත් භාණ්ඩ හා සේවා වලින් බිලියන 842කුත් ගන්න වැඩපිළ සකස් කරා. 2017 ආදායම් බදු බිලියන 275යි භාණ්ඩ හා සේවා බිලියන 1026ක් ඒ වගේ ආදායම් බදු ලබා ගන්න වැඩපිළ සකස් කරා. 2017 අද වෙනකොට දැන් මොකද වෙලා තියෙන්නේ? 2018 ආදායම් බදු වලින් ගන්නේ 310යි බිලියන, භාණ්ඩ සේවා වලින් පමණක් බිලියන 1062ක් ගන්න වැඩපිළ සකස් කරලා තියෙනවා. 2019 මේක තවත් ඉතාම දැවැන්ත විදිහට වැඩි වෙලා ආදායම් බදු වලින් බිලියන 385ක් සාමාන්‍ය පුද්ගලයන්ගෙන් ගන්න ආදායම් බදු වලින්, හැබැයි භාණ්ඩ සේවා වලින් පමණක් බිලියන 1293ක් ගන්න වැඩපිළ මේ ආණ්ඩුව සකස් කරලා ඉවරයි. එතකොට 2018 බිලියන 1062කින් භාණ්ඩ සේවා මත ඇති කරපු බද්ද බිලියන 1293ක් දක්වා තවත් බිලියන 200කින් විතර වැඩි කරලා තිබෙනවා. මේක තුල තමයි මම ඔබතුමාට කිව්වේ මේ අර්බුදය අපිට ගොඩේන්න පුළුවන් අර්බුදයක් නෙවෙයි. ඒ නිසා මේ ආණ්ඩුව ඒකට අවශ්‍ය කරන වැඩපිළිල වෙනුවට එක එක ප්‍රදේශවල නැත්තම් පුද්ගලයන්ට හීනමාලිගා තන්න වැඩපිළිල සකස් කිරීමේදී රටේ ජනතාව හීනෙන් අවදි වෙලා බලනවා මොකද්ද මේ රටට සිද්ධ වෙලා තියෙන කියලා. ඒක තමයි මම කිව්වේ මේ පාර්ලිමේන්තුව අසමත් වෙලා තිබෙනවා. මේ රටවල් මේ රාජ්‍යවල් මේ ආණ්ඩු පෞගේ කාලෙම අසමත් වෙලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි මිනිස්සු අද වෙනත් මිනිස්සු වෙනත් ආණ්ඩු වෙනත් ව්‍යාපාරිකයෝ වෙනත් අය දේශපාලන ශේෂයට එන්න ඕනේ කියලා කියලා තියෙන නිසා මම හිතනවා ඒ ගැන හිතලා කටයුතු කරන්න ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි කියලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.
හොඳයි, ඔබතුමාට ස්තුතියි. ගරු චන්දානි බණ්ඩාර මැතිණිය, ඔබතුමියට විනාඩි 15ක් වෙන් කර තිබෙනවා.
ස්තුතියි. අද දවසේ විශේෂයෙන්ම මෙවර ඉදිරිපත් කරපු අයවැය වෙනුවෙන් අදහස් කීපයක් දක්වන්න අවස්ථාවක් ලබා දීම ගැන මුලින්ම මගේ ස්තුතිය උදකර සිටිනවා. මේ වසරේ තමයි මං අපි කවුරුත් දන්නවා රජයට වැඩියෙන්ම ණය වාරිකය ගෙවන්න තියෙන අවුරුද්ද. ඇමරිකානු ඩොලර් මිලියන 5.9ක් ගෙවන්න තියෙන අවුරුද්ද තමයි මේ වසර. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ ණය නොගෙවුවොත් අපි කවුරුත් දන්නවා අන්තර්ජාතික වශයෙන් අසාධු ලේඛනයට පවා අපිට අපි වැටෙන්න වෙනවා. ඉතින් ඒ නිසා තමයි විශේෂයෙන්ම අපිට ඉදිරියේදී එහෙම වුණොතින් නැවත අපිට කිසිම රටකින් මුදලක් ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ සියලු දේත් එක්ක තමයි ගරු අපේ මුදල් අමාත්‍යතුමා සහන රැසක් එක්ක මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. මම හිතන්නේ අපි දන්නවා අයවැයක් ඉදිරිපත් කරනකොට බොහෝ විට විපක්ෂය හැමතිස්සෙම ඒ අයවැයේ හොඳක් කියන එක බොහොම අඩුයි අපි දැකලා තියෙනවා. ඒ නිසා අපි ඒ ගැන කලබල වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මෙවර මේ අයවැයේ අපි සහන රැසක් දීලා තියෙනවා කියන එක හොඳට පේන්න තියෙනවා. පසුගිය කාලේ අපි දැක්කා මේ රටේ ආර්ථිකය මොනතරම් පහළ මට්ටමකට වැටලා තිබුණාද කියලා. අපි රජයක් වශයෙන් මේ අවස්ථාවේදී අපි බාර ගන්නකොට මේ රට නොහිතන ණයගුලක තමයි තිබුණේ. දේශීය ජාත්‍යන්තරයෙන් පමණක් නෙමෙයි දේශීය බැංකු හරහත් විශාල ණය මුදලක් ලබාගෙන තිබුණා. ඒ නිසා තමයි පහුගිය දැන් අපේ රජයේ වර්තමාන රජයේ පත් වුණාට පස්සේ විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයෙන් අපිට අවුරුදු ගණනාවක් තිස්සේ රැකියාවක් උනත් ලබා දෙන්න බැරි වෙලා තිබුණා. නමුත් අපි රජයට පත් වුණාට පස්සේ ඒ රැකියාව පවා අද තාම හරියාකාරව දී ගන්න බැරි වෙලා තියෙන්නේ මේ තියෙන ණය බර නිසා. මේ ණය කන්දරාව දවසින් දවස මේක වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම පහුගිය කාල සීමාව තුළදී අපි දැක්කා පොදි ගණන් රැකියා අවස්ථා ලබා දුන්නා. සමහරුන්ට විෂයක් තිබුණ නැහැ, ඉඳ ගන්න පුටුවක් මේසයක් තිබුණ නැහැ, මොකද්ද කරන්න දන්නේ නැහැ. නමුත් රැකියා දීලා තිබ්බා. ඉතින් මේ සියලු දේත් මේ ණය කන්දරාවට තවත් එකතු වෙනවා. ඒ වගේම රජයේ ආයතනවල කොන්ත්‍රාක් කරලා තිබුණා, ඒ වලට ගෙවලා තිබුණේ නැහැ. මේ හැම දෙයක් එක්කම තමයි අවුරුදු 4ක් මේ වෙනකොට අපි ඒ හැම ප්‍රශ්නයක් තිබියදීත් සාර්ථකව අයවැය ඉදිරිපත් කරලා ජනතාවට සහන ලබා දීලා මේ රට ඉස්සරහට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ රටේ ආර්ථිකය විශේෂයෙන්ම මතක් කරන්න ඕනි, මේ රටේ ආර්ථිකය වෙනස් කරන්න අපේ හිටපු ජනාධිපති ජයජයවර්ධන මැතිතුමා 1977 ඉඳලා විශාල වැඩ කොටසක් මේ ආර්ථිකය රටේ ආර්ථිකය හා දේශපාලනය වෙනස් කරන්න එතුමා විශාල කාර්යයක් කරා. ආර්ථිකය වෙනස් කිරීම සඳහා විවෘත ආර්ථිකය මේ රටට හඳුන්වලා දුන්නා. ඒ වගේම විශාල බහුකාර්ය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරා, මහවැලි ව්‍යාපාර ආරම්භ කරා, වරාය සංවර්ධනයේ ගුවන්තොට පොඩවල් මේ ආදි වශයෙන් නිදහස් වෙළඳපොළ මේ සියලු දේවල් එක තමයි එතුමා වෙනස් මේ ගමන ඉදිරියට යන්න ඒ අවශ්‍ය අඩිතාලම එතුමා එදා එක්සත් ජාතික පක්ෂ රජයක් කාලේදී ආරම්භ කරේ. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ ඒ කාල සීමාව තුළදී ලී ක්වන් යූ අපේ රටට ආපු අවස්ථාවේදී එතුමා මොකද කිව්වේ, මේ රටේ සම්පත් ගණනාවක් තියෙනවා, හොඳ සම්පත් ප්‍රමාණයක් තියෙනවා, ඒ වගේම හොඳ මිනිස්සු කණ්ඩායමක් ඉන්නවා. එහෙමනම් මේ රට ඉදිරියට යන්න නම් මේ සියලු දෙනාත් එකතු වෙලා විශේෂයෙන්ම මේ පුංචි දූපතට හොඳ සාර්ථක ගමනක් යන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ජයා ජයවර්ධන ජනාධිපතිතුමා එදා ඉඳලම මම හිතන්නේ ඒ කටයුතු සාර්ථක කරගන්න රටක් ඉස්සරහට යන්න නම් අපිට ඒ වැනි ශක්තිමත් වෙන්න නම් ඒ අවශ්‍ය ගිවිසුම් වලට යන්න වෙනවා. වෙළඳ ගිවිසුම් වෙන්න පුළුවන්, ජාත්‍යන්තර වෙනත් ගිවිසුම් වෙන්න පුළුවන්, ඒ වලට ගිහිල්ලා ඒත් එක්ක තමයි අපි මේ රට ඉස්සරහට අපිට අරගෙන යන්න වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනි මේ වෙනකොට සිංගප්පූරුව එදා අපිට වඩා හුඟක් පල්ලෙහැන් තිබුණාට අද වෙනකොට සිංගප්පූරුව අපිට වැඩි ඉදාමත් ඉදිරියෙන් ඉන්නවා. ඉතින් සිංගප්පූරුවෙන් විතරක් නෙමෙයි මං හිතන්නේ ජපානය වගේ ඒ සංවර්ධන රටවල් තෝරගෙන අපි ඒ අයත් එක්ක වෙනද කිව්සුම් ඇති කරගෙන මේ රට විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඉතාමත් අවශ්‍යතාවයක් තියෙනවා දකුණු ආසියාවේ ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කරගන්න. ඒ වෙනුවෙන් මේ වෙනකොට එතුමාත් අපේ රජයත් විශාල කාර්යභාරයක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. එවගේම අපි නිතරම අහන දෙයක් තමයි වර්තමාන විපක්ෂය හැමතිස්සම කියන්නේ රජයේ සංවර්ධනයක් හෝ මේ රජයේ සංවර්ධනයක් කියලා. ඒ නිසා මම මේ වෙලාවේදී මතක් කරන්න ඕනි මේ සංවර්ධනය නොපෙනෙනවා නෙමෙයි. අපේ ගම්වලට ගිහිල්ලා බලන්න කොයිතරම් වැඩ කොටසක් මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙනවද කියලා. කිසිම රජයක් මිලියන 300ක ප්‍රමාණයක් එක ආසනයකට වෙන් කරලා නැහැ. අද මේ වෙනකොට ගම්පෙරළිය හරහා අපි විශාල වැඩ කොටසක් අපේ ගම්මානවල මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම අවුරුදු 20කට ආසන්න කාලයකට අතවත් නොතියපු වැව් විශාල මහවාරි මාර්ගවලට අයත් වැව් විශාල ප්‍රමාණයක් අද මේ වෙනකොට ප්‍රතිසංස්කරණය වෙලා ඉතාම හොඳට ඒ වැව් පිරිලා යලමහ දෙකම ගොවි ජනතාවට කරන්න පුළුවන් විදිහට අද සකස් වෙලා තියෙනවා. ඒ වගේම නිවාස ව්‍යාපෘති ගත්තාම මේ වෙනකොට අපේ ජනතාව විශාල ප්‍රමාණයක් ඉන්නවා නිවසක් නැතුව. අද වෙනකොට මේ නිවාස ව්‍යාපෘති ගණනාවක් හදලා විශේෂයෙන්ම ජනතා අයිතියට පවරලා තියෙනවා. පහුගිය කාලේ අපි දැක්කා නිවාස එක්සත් ජාතික පක්ෂයෙන් හදපු නිවාස ව්‍යාපෘති ගොඩනැගිලි වෙන්න පුළුවන්. ඒ තිබ්බ දේවල් වලට හොණු ගහලා බෝඩ් ලෑලි ගහලා විවෘත කරපු ඇමතිවරු හිටියා. ඒ නිසා වර්තමාන රජය ඇහැට පේන්න ඒ සියලු දේවල් අද ඉස්සරහට අරගෙන යනවා. ඒ වගේම කෘෂි මාර්ග ගම්වල තියෙන ඇලවේලි මේ සියලු දේවල් අද සකස් කරන්න ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ ගත්තාම විශේෂයෙන්ම මතක් කරන්න ඕනි පහුගිය රජයේ කාලේදී අපිට මතකයි නිරන්තරයෙන් ඡන්දයක් එනකොට පෙන්න තිබිච්ච ව්‍යාපෘති කීපයක් තිබ්බා. එහෙන් අපේ දිස්ත්‍රික්කයට විශේෂයෙන්ම අවශ්‍යතාවයක් තිබිච්ච මොරගහ කන්ද කලුගඟ යෝජනා ක්‍රමය මේ වෙනකොට ඒවා අවසන් කරලා අද අපේ ප්‍රදේශවලට ඒ අවශ්‍ය වාරි ජලය ලැබෙන විදිහට ඒ සියලු දේවල් කටයුතු අවසන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි යාන් ඔය මල්වතු ඔය ඒ ව්‍යාපෘති විශේෂයෙන්ම වියලි කලාපයේ තුල සිටින ජනතාවට අත්‍යවශ්‍ය ව්‍යාපෘති කීපයක් ඒ දේවත් මේ වෙනකොට අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම අපි මතක් කරන්න ඕනි අපේ පක්ෂයේ මහමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ කාලේ ඉඳලම නිරන්තරයෙන් වියලි කලාපය තුළ සංවර්ධනය සඳහා එක්සත් ජාතික පක්ෂය විශාල වැඩ කොටසක් සිදු කරලා තියෙනවා. මේ වෙන විට අපේ දිස්ත්‍රික්කය තුළ නල ජලය ලබා ගැනීමට එක විශාල ප්‍රශ්නයක් බවට තිබුණත් මේ වෙනකොට ජල යෝජනා ක්‍රම විශාල යෝජනා ක්‍රම තුනක් ආරම්භ වෙලා තියෙනවා. විශේෂයෙන්ම මහ කනදරාව ආශ්‍රිතව ඒ වගේම රාජාංගනය ඒ වගේම යාන් ඔය හරහා මේ ජල යෝජනා ක්‍රම ආරම්භ කරලා තියෙනවා. ඒ හරහා නල ජලය විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ විශාල ජනතාවකට ලැබෙන්න මේ වෙනකොට කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මේ ආදි වශයෙන් ගත්තහම දැවැන්ත සංවර්ධනයක් වර්තමාන රජය ආරම්භ කරලා තියෙනවා කියන එක මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම මතක් කරන්න ඕනි පසුගිය අවුරුදු 10ටම අපිට මතකයි ඒ කාලේ චන්ද්‍රිකා මැතිතුමියගේ කාල ආණ්ඩුව කාලෙදී පටන් ගත්ත දකුණු අධිවේගී මාර්ගය කටුනායක අධිවේගී මාර්ගය ඒ අධිවේගී මාර්ග දුෂ්කර කොටස ඉඩම් පවරා ගැනීම අවසන් කළේ අපේ එක්සත් ජාතික පක්ෂ රජය 2002 ඒ කාලයේ තමයි ඒ කටයුතු අවසන් කරලා දීලා ඉදිකිරීම පටන් ගත්ත 2003 ඒ ඉදිකිරීම කරන්න විතරයි එදා එවකට තිබිච්ච රජයට තිබුණේ. නමුත් ඒ පවරාගත්ත ඉඩම් වලට වන්දි මුදල් ගෙවලා ඉවර කරන්න බැරි වුණා. ඒ මුදල් ටික ගෙවන්නත් සිද්ධ වුණේ 2015 පත්වෙච්ච අපේ රජයට. ඒ නිසා මේ කටුනායක අධිවේගී මාර්ගයට ඒ වගේම අවශ්‍ය මුදල ආසියානු සංවර්ධන බැංකුව හරහාත් විශේෂයෙන්ම ජපාන් රජය හරහාත් ඒ මුදල් අනුමත කරලා දුන්නේ එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලදී. ඒ නිසා 2015 ඉඳලා ගත්තහම අපේ රජය පත් වෙලා වසර 4ක් අවසන් වෙලා නැහැ. නමුත් මේ වෙනකොට නුවර අධිවේගී මාර්ගය ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම විශාල වැඩ කොටසක් මේ වෙනකොට දියත් කරලා තියෙනවා. මාතර සිට හම්බන්තොට දක්වා යන අධිවේගී මාර්ගය. එනිසා වසර තුනහමාරක් ඇතුළතදී මෙවැනි යෝධ ව්‍යාපෘති මාර්ග ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා. අපිට මතක විශේෂයෙන් මතක් කරන්න ඕනි අපේ රජයේ ගරු මුදල් අමාත්‍යතුමා රජයේ සේවකීන්ගේ පඩි මේ වතාවේ 2500කින් වැඩි කරලා තියෙනවා. ඉතාම ඵලදායි සහන රැසක් එක්ක තමයි මෙවර ආයවත් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ සියලු දේ අපි කරන්නේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනි පහුගිය කාලයට වැඩිය තවමත් අදටත් තෙල් මිල, ගෑස් මිල, ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු වෙලා තියෙන කාලක තමයි මේ සියලු දේවල් අපි කරගෙන යන්නේ. ඒ වගේම රටේ අවාසනාවකට අපි අපිට මතකයි 2015 ඒ නැවත තිබිච්ච රජයට ගියා නම් එදා ජයග්‍රහණය. එහෙමනම් මං හිතන්නේ හම්බන්තොට වරාය ගුවන්තොට පොළවල් මේ සියලු දේම ගියා නම් පොලිස් ගියා නම් විශේෂයෙන්ම වෙන්නේ කිසිම රටකින් ආපහු ඒ පොලිය ගෙවන්නවත් මුදල් හම් වෙන්නේ නැහැ. සමහර හිටපු ඇමතිවරු කිව්වේ අධිරාජ්‍යවාදී ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලයි මේවට. ඒ නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවා එදා අකුලගෙන ගියා නායදනයක නතර කරලා. ඉතින් විශේෂයෙන්ම ආපහු අපේ රටේ අවාසනාවකට හරිපත් වුණා නම් මේ නායිටික ගෙවන්න සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකාව උකුසට තියලා තමයි කියන එකයි මේ වෙලාවේදී මතක් කරන්න ඕනි. ඉතින් ශ්‍රී ලංකාව ඉතිහාසයේ මං හිතන්නේ කාටවත් අමතක නොවන දින 52ක කාලයක් අපි පහු කරා. මම හිතන්නේ මේ රට වර්ෂයකට එහා ආපස්සට ගමන් කරා. ඒ නිසා විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේකට වක් කියන්න ඕනේ කවුද කියන එක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාව බොහොම හොඳින් දන්නවා. ඒ නිසා පක්ෂපාත භේදයකින් තොරව එදා මහජනතාව පාරට බැස්සේ ඒ හේතුව නිසා. ඒ නිසා ඒක නිවැරදි කිරීමට එදා විශාල ජනතාවක් පාරට බැස්සා. ඒ නිසා තමයි නැවත අපි දැක්කා එදා මේ බලය තියාගන්න මොන ආකාරයටද පාර්ලිමේන්තුව ගර්භය තුල පවා කට්ටිය හැසිරුණේ කියලා. ඉතින් ඊටාම පහත් විදියට කිසිම විනයක් නැතුව එදා ඒ අවස්ථාවේදී හැසිරෙච්චිතේ මම හිතන්නේ අපි විතරක් නෙමේ මුළු ලෝකෙම දැක්කා. ඉතින් නමුත් ඒ ආපස්සට ගිය කාලය නැවත යථා තත්ත්වයට ගේන්න අගමැතිතුමා ඇතුළු අපේ වර්තමාන රජය මේ වෙනකොට සමත් වෙලා තියෙනවා. ඒක සතුටට කාරණයක්. ඉතින් විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවල පමණක් නෙමෙයි ඒ වගේ මතක් කරන්න ඕනි දරුවන්ගේ පැත්තෙන් ගත්තහම රාජ්‍ය ආයතන විතරක් නෙමෙයි 250කට වැඩිය ඉක්මලා තියෙන සේවකීන් ඉන්න ඒ ස්ථානවල විශේෂයෙන්ම දිවාසුරකු මධ්‍යස්ථාන ආරම්භ කරන්න අපිට මේ වෙනකොට විශේෂයෙන්ම මේ වතාවෙත් අයවැයෙන් මුදලක් වෙන් කරලා ඒකට අවශ්‍ය සහයෝගය ලබා දීලා තියෙනවා. මොකද වර්තමානයේ විශේෂයෙන් ගරු අගමැතිතුමා ඇතුළු රජය මේ දරුවන් පිළිබඳව
ඔබතුමීට විනාඩි දෙකක් තිබෙනවා
අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපිට දිවාසුරකු මධ්‍යස්ථාන තුල අපේ දරුවන්ව ආරක්ෂා සහිතව තියාගන්න පුළුවන්, පාසල් යන දරුවන් වෙන්න පුළුවන්, පාසල් නොයන දරුවන් වෙන්න පුළුවන්, අපයෝජනයට හිංසනයට ලක්වෙන එක වළක්වා ගැනීමට ඒ හරහා මොකද දෙමව්පියෝ අද ඉතා කාර්ය බහුල වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් ඒ කාර්යභාරය අපි ආරම්භ කරලා තියෙනවා. ඉදිරියටත් අරගෙන යන්න අපිට අවස්ථාව උදා කරලා දීම සම්බන්ධව එතුමාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනි අපේ රටේ මේ ජනගහණයෙන් 52%ක් ඉන්නේ අපේ කාන්තාවන්. ඒ නිසා ඒ ශ්‍රම බලකායට පහසුකම් ප්‍රමාණයක් ඇති කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. යම් යම් පහසුකම් ලබා දීලා තියෙනවා. නමුත් තව තවත් පහසුකම් ලබා දෙන්න ඕනි. මොකද කාන්තා ශ්‍රම බලකාය සීමා වුණොත් රටේ ආර්ථික වර්ධනයට ලොකු බාධාවක් සිද්ධ වෙනවා කියන එකත් මේ අවස්ථාවේදී මතක් කළ යුතුයි. අවුරුදු 3ක් මම හිතන්නේ නියගයෙන් පීඩාවට පත් වෙච්ච දිස්ත්‍රික්ක 11ක් තිබ්බා. තිරුකුණාමලේ, අම්පාර, මඩකලපුව වැනි අනුරාධපුරයේ දිස්ත්‍රික්ක 11ක්. එහි මං හිතන්නේ විශේෂයෙන්ම ආසන්න වශයෙන් කාන්තාවන් 45,000කට විතර ණය සහනයක් ලබා දෙන්න මේ වෙනකොට රුපියල් මිලියන 500ක් වෙන් කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මේකත් වැදගත් කාරණයක්. ඒ වගේම අධ්‍යාපනය ගත්තහම මං හිතන්නේ හැම වර්ෂයක් පාසාම විශේෂ අවධානයක් යොමු කරලා ලොකු මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරලා තිබුණා. මේ වසරේ මිලියන 32,000ක් වෙන් කරලා තියෙනවා. මංගිතන්නේ දරුවන්ගේ වසර 13 දක්වා අධ්‍යාපනය තහවුරු කරන්නත් දැනටමත් පාසල්වල තියෙන අඩුපාඩුකම් රාශියක් මේ වෙනකොට අපිට සම්පූර්ණ කරලා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. සනීප ආරක්ෂක ඇතුළු පානීය ජලය ඇතුළු ගුරු නිවාස ආදි වශයෙන් ගත්තාම විශාල වැඩ කොටසක් කෙරලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම සුරක්ෂා රක්ෂණය හරහා දරුවන් විශාල ප්‍රමාණයක් අද රක්ෂණය මම දැන් සියලුම දරුවන් අද රක්ෂණය වෙලා තියෙනවා. මම හිතන්නේ කිසිම රජයක් නොකරපු වැඩපිළිවෙලක්. ඒ හරහා දෙමාපියන්ටත් ලොකු සහනයක් ලැබිලා තියෙනවා. සමෘද්ධි සහනාධාරය මම හිතන්නේ අවුරුදු ගණනාවක් මේක මේ සහනය විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන්ට නොලැබිච්ච සහනාධාරයක්. මේක දේශපාලනීයකරණය වෙලා තිබුණා. නමුත් ඒ වගේම නුසුදුස්සන් රාශියකට මේ සමෘද්ධිය තවමත් ලැබෙමින් පවතින අවුරුදු 15කට එහා මේ සහනාධාරය ලබා ගන්න අය ඉන්නවා මෙතනදී. පුද්ගලිකව මම නම් හිතන්නේ ඒවා බලලා විශේෂයෙන්ම මේ සහනාධාරය දෙන්නේ මේ අපේ ජනතාව දුප්පත්කමෙන් නිදහස් කරන්න වෙන ඉදිරියට යවන්න දුප්පත්කම අයින් කරලා ඉස්සරහට යවන්න. එහෙමනම් මේ වගේ අවුරුදු 15ක් එක දිගට එකම ආයතන ලබා දෙන එක අසාධාරණයක්. ඒ වෙනුවෙන් මම හිතන්නේ විශේෂයෙන්ම අලුත් ලක්ෂ 6කට සමෘද්ධිය ලබා දෙන්න මේ අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම අපේ වර්තමාන රජය ඇවිල්ලා මම අවසන් කරනවා. රජය ඇවිල්ලා මම හිතන්නේ සමෘද්ධිය වුණත් තුන්ගුණයකින් වගේ වැඩි කරා. එනිසා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හරහා ලොකු වැඩ කොටසක් කෙරලා තියෙනවා. ඒ වගේම රණවිරුවන් විශේෂයෙන්ම රණවිරුවන් වෙනුවෙන් හැමදාමත් කිඹුල් කඳුළු හෙලනවා විපක්ෂය. නමුත් ඒ අයට අවුරුදු 20ක් ඒ ජනමින්ට අවශ්‍ය දේවල් කරගන්න බැරි වුණා. අපි ඒ රණවිරුවන් වෙනුවෙන් නිලැඳුම දීමනාවත් දුන්නා. ඒ වගේම නිවාස කුලී වගේම කමාන්ඩෝ දීවනා විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා. ඉතින් අවුරුදු 20ක් තිස්සේ කරන්න බැරි වෙච්ච දේවල් අද වර්තමාන රජය හැමතිස්සෙම ඒ වෙනුවෙන් අවධානය යොමු කරන රජයක් හැටියට ඒ සියලු දේ ලබා දීලා තියෙනවා. අවසාන වශයෙන් මම මතක් කරන්න කැමති විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය 1977 දී අපිට මතකයි අමාපේ හිටපු මුදල් අමාත්‍යතුමා රොනි ඩිබෙල් අමාත්‍යතුමා 11 වතාවක් ඉතාම සාර්ථකව ඒව ඉදිරිපත් කරා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා අපේ මංගල අමාත්‍යතුමාටත් ඒ වගේම අවුරුදු ගණනාවක් මේ වගේ සාර්ථක අයව ඉදිරිපත් කරන්න කියන එක මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ඔබතුමීට ස්තුතියි. ගරු මහින්දානන්ද ලොත්ගමගේ මැතිතුමා ඔබතුමාට වෙන 12ක් තිබෙනවා.
ගරු මුලසරි සභාපතිතුමනි, මම විශ්වාස කරනවා යහපාලන ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන අවසාන අයවැය හැටියට අපි මේ අයවැය දකින්න. අපි කියන්න ඕන ඔබතුමියලාට තව අවුරුදු 20ක්වත් ඔය ජෝඩුවට ඔය අමතිකම් වල ඉඳගෙන ආය අයවැය ඉදිරිපත් කරන්න හම්බ වෙන්නේ නැහැ. තමුන්නාන්සේලාගේ ආණ්ඩුවක් යටතේ ඉදිරිපත් කරන අවසාන අයවැය කියන එක තමුන්නාන්සේලා හිත හදාගත්තොත් හොඳයි. උලසනේ සභාපතිතුමනි, මම තමුන්නාන්සේලාට එහෙම කියන්න හේතුව මේ අයවැය අතරතුරේ අපි දැක්ක තමුන්නාන්සේලා ලෝක වාර්තා කීපයක් තිබ්බා. පළවෙනි එක තමයි ලෝකේ වැඩිම බදු අය කරන රට ලංකාව හැටියට ඉතිහාසෙට එක් අහුණා. ලෝකේ වැඩිම බදු අය කරන රට අපේ ලංකාව හැටියට ඉතිහාසෙට එක් අහුණා. දෙවෙනි එක මුලසනේ සභාපතිතුමනි, විගණකාධිපතිවරයා 2017 මැයි 21 වෙනිදා ලියුමක් කරනවා භාණ්ඩාගාරයට තමුණාන්සේලාගේ අයවැය යෝජනා පිළිබඳ එතුමාගේ මතය පළ කරන්න බෑ කියලා. ලංකා ඉතිහාසයේ කවමදාකවත් විගණකාධිපතිවරයා මේ ආණ්ඩුවේ ගණන් හිලව් පිළිබඳ තමන්ගේ මතය ප්‍රකාශ කරන්න බෑ කියලා නෑ. විගණකාධිපතිවරයා තමුණාන්සේලාගේ අයවැය යෝජනා පිළිබඳ මතය ප්‍රකාශ කරන්න බෑයි කියලා කියනවා. මුලසනේ සභාපතිතුමනි, ආණ්ඩුව මේ අයවැයෙන් ජනතාවට ගහලා තියෙන බදුයි දීලා තියෙන සහනයි බැලුවහම අහසයි පොළොවයි වගේ. 100ක් බදු ගහනකොට 25ක් සහන දීලා තියෙනවා. ඒ නිසා ජනතාව මත බදු පැටවෙච්ච අයවැයක් හැටියට තමයි මේ අයවැය අපි දකින්නේ මුලසනේ සභාපතිතුමනි. මේ ආණ්ඩුව තමුණාන්සේලාගේ ආණ්ඩුව මෙරටේ මේ වසර 4ක කාලය තුල ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ කරා කියන එක තමුණාන්සේලාට අපි මුලින්ම කියන්න ඕනේ. ඔබතුමාලා දන්නවා අපි 2014 තමුණාන්සේලාට මේ රට බාර දෙනකොට මේ රටේ ආර්ථික වර්ධන වේගය 6.8යි. අපි ආණ්ඩුව බාර ගන්නකොට අපි දැක්ක ලෝකේ භයානකම ආහාර හිඟයක් තිබුණා. ඒ විතරක් නෙවෙයි ලෝකයේ උග්‍රම තෙල් හිඟය. අපිට මතකයි ඩොලර් 140 ගානට තෙල් ගියා. ඒ වගේම දරුණුතම ආර්ථික අර්බුදයේ ලෝකේ අපි මුණ දුන්නා අපේ ආණ්ඩුව කාලේ අවුරුදු 10. ඒ විතරක් නෙවෙයි දැවැන්ත නායකන්දරා මේ රට සංවර්ධනය කරන විශාල නායකත්තා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ තිබුණ යුද්ධය. ලසනේ සභාපති දිවුණි මේ සියලු අභියෝග හමුවෙත් ව්‍යාර්ථික වර්ධන වේගයේ 6.8%කට අරගෙන ගියා. තමුණාංශයලද මේක 3% දක්වා අඩු වෙලා තියෙනවා. මේ වෙනකොට තමුණාංශයලගේ කාලේ කිසිදු ගෝලීය අභියෝගයක් නොමැතිව තෙල් මිල අඩු වෙලා තියද්දි තමුණාංශයලට බැරි වෙලා තියෙනවා කිසි අභියෝගයක් නැතුවත් මේ රටේ ආර්ථිකය හරියාකාරව හසුර ගන්න තමුණාංශයලට බැරි වෙලා තියෙනවා. මුලසනේ සභාපතිතුමනි මේ රටේ තමුණාංශයල මේ ආර්ථිකය විනාශ කරන්න මේ රටේ ආර්ථිකය කඩාවැටෙන්න මූලිකම බලපාපු කාරණයක් තමයි තමුණාංශයලගේ ආණ්ඩුවේ තියෙන නොහැකියාව. අපි දන්නවා ඩොලරේ තමුණාංශයලට පාලනය කරගන්න බැරි වෙච්ච නිසා රුපියල් බිලියන 1493ක් රුපියල් බිලියන 1493ක් රජයට අහිමි වෙලා තියෙනවා. අපිට ඩොලරේ පාලනය කරගන්න බැරි වුණා ඩොලරේ ඉහළ ගියපු නිසා වෙච්ච පාඩුව. ඒ විතරක් නෙවෙයි තමුණාංශයලා දන්නවා 2014 ඉඳලා 2005 ඉඳලා 2014 දක්වා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලේ අපි ණයගත්ත ණය ප්‍රමාණය ට්‍රිලියන 5යි. ඒ ට්‍රිලියන 5ක් ණය අරගෙන අපේ රටේ මොනතරම් දැවැන්ත සංවර්ධනයක් කරාද කියන එක තමුණාංශයලට අලුතෙන් කියන්න ඕනේ නැහැ. ඒ ගායනත් ගත්ත ණය වලින් ඉදිවෙච්ච මාර්ග, ඒ ගායනත් ගත්ත ණය වලින් ඉදිවෙච්ච ගුවන්තොට පොළවල් අධිවේගී මාර්ග අපිට ඕන තරම් කියන්න පුළුවන්. ඒ ණය අරගෙන බලාගාර ඇතුළු මේ රටේ කරපු සංවර්ධනය තමුණාංශයලා 2019 වෙනකොට ට්‍රිලියන 6.6ක් ණය අරගන්න බලාපොරොත්තු වෙනවා. තමුණාංශයලා අපි අවුරුදු 10ක් ට්‍රිලියන 5ක් ගන්නකොට තමුණාංශයලා අවුරුදු 5ට ට්‍රිලියන 6.6ක් ණය ගන්න බලාපොරොත්තු වෙනවා. තමුණාංශයලා ණය අරගෙන කරන දේ. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය බදු ඔබතුමාලා දන්නවා 2014 බිලියන 1055යි තමුණාංශයලා බිලියන 2077ක් රාජ්‍ය බදු වැඩි කරලා තියෙනවා. ජනතාවට තමුණාංශයලා එච්චර බදු ගාලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි වගේ රටකට තමුණාංශයලා ආණ්ඩුව හදලා කිව්වේ ලෝකෙම දිනුවා ගත්තා කියලා. මේ අවුරුදු 4ටම තමුණාංශයලා ගෙනලා තියෙන විදේශ ආයෝජන US මිලියන 17යි. ලැජ්ජයි. තමුණාංශයලා කියන US මිලියන 25ක ගෙනාපු ව්‍යාපෘතියක්. තමුණාංශයලා කියන අපේ කාලේ ගෙනාවේ පොත් සිටි ව්‍යාපෘතිය US මිලියන 1යි. ශැන්ඩ්‍රිලා විලාපෘතිය US මිලියන 1යි. තමුණාංශයලා කියන තමුණාංශයලාගේ කාලේ ගෙනාපු එක විදේශ ආයෝජනයක්. තමුණාංශයලාට විදේශ ආයෝජනයක් ගේන්න බෑ තමුණාංශයලාගේ නොහැකියාව. තමුණාංශයලාගේ ආණ්ඩුව කරේ රටේ විශ්වාසයක් නෑ. ඒ විතරක් නෙවෙයි මුලසනේ සභාපතිතුමනි මෙරටේ කොළස් කොටස් වෙළඳපොළ ඔබතුමා දන්නවා ආසියාවේ හොඳම කොටස් වෙළඳපොළ බවට පත් වෙලා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ 40%කින් කඩාගෙන වැටුණා. මෙරටේ ප්‍රබල ව්‍යාපාරිකයෝ 6,00,000ක් මේ කොටස් වෙළඳපොළේ ආයෝජනය කරලා තිබ්බා. මේ ආයෝජනය කරපු සියලු සමාගම් වල ව්‍යාපාර කඩාගෙන වැටිලා. ඒ විතරක් නෙවෙයි මුලසනේ සභාපතිතුමනි කොටස් වෙළඳපොළ කඩාගෙන වැටලා නෙවෙයි අපේ රටේ තියෙන ප්‍රධාන සමාගම් 50ක් top 20 companies. අපි ගත්තොත් එක්කන්ස්පෙන්ස් සමාගම, හේලි සමාගම ඇතුළු ප්‍රධාන සමාගම් 20ක් තියෙනවා. 2018 ඔවුන්ගේ එතුමලාගේ ව්‍යාපාරික වාර්තා අරගෙන බැලුවොත් සියලුම ව්‍යාපාර සභා සියලුම ප්‍රධාන සමාගම් ව්‍යාපාර 35%කින් 40%කින් කඩාගෙන වැටලා තියෙනවා. සමස්තයක් හැටියට රටේ සියලු ව්‍යාපාර රටේ සියලු ප්‍රධාන සමාගම් කඩාගෙන වැටිලා කොටස් වෙළඳපොළ කඩාගෙන වැටිලා සියලු ව්‍යාපාර කඩාගෙන වැටලා තියෙනවා මේ අවුරුදු 4ක කාලය තුළ මුලස්සනේ සභාපතිතුමනි. ඒ විතරක් නෙවෙයි තමුණාංශයලා මට මතකයි 2015 පළවෙනි අයවැයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කතාව. එතුමා කිව්වා රැකියා දසලක්ෂයක් දෙනවායි කියලා කිව්වා. රැකියා දසලක්ෂයක්. දැන් මගේ ළඟ තියෙනවා මේ පාරේ එතුමාගේ කතාව. එතුමා මෙතුමා මේ පාරත් කියනවා රැකියා දසලක්ෂයක් දෙනවලු. ඒ කියන්නේ එකක්වත් දීලා නැහැ අවුරුදු 4ට. එතුමා 2015 කියනවා රස්සා ලක්ෂ 10ක් දෙනවා කියලා. එතුමා මේ පාරත් කියනවා ලක්ෂ 10ක් දෙනවා කියලා. ඒ කියන්නේ එතුමා එකම රැකියාවක්වත් එතුමාට දී ගන්න බැරිලා තියෙනවා. මුලස්සනේ සභාපතිතුමනි පෞද්ගලික අංශයේ පමණක් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව තොරතුරු වලට අනුව පෞද්ගලික අංශයේ පමණක් ලක්ෂ 4000ක් මේ අවුරුදු 7ට රැකියා හිමි වෙලා තියෙනවා. පෞද්ගලික අංශයේ පමණක් ජනහා සංඛ්‍යාලේකන තමුණාංශලට ගන්න පුළුවන්. ඒ අනුව ලක්ෂ 4000ක් මෙරටේ රැකියා හිමි වෙලා තියෙනවා. ප්‍රධාන සමාගම් වහලා ගිහිල්ලා තියෙනවා. මම මේ කිව්වේ තමුණාංශලා මේ රටේ ආර්ථිකයට කරලා තියෙන විනාශය. තමුණාංශලා කිව්වේ තමුණාංශලා ආර්ථික ඔස්තරලා කියලා. තමුණාංශලා කිව්වා ආර්ථිකේ තමුණාංශලා දන්න ලොකු මහා මිනිස්සු කියලා. හැබැයි තමුණාංශලා දන්නවා අද කටේ ආර්ථිකය කලමනා කරන්න කවුරුද මේ ආණ්ඩුවේ? පස්කරලිංගම් මහත්තයයි චරිතරත්නත්තේ මහත්තයයි. පස්කරලිංගම් මහත්තයාට චරිතරත්නත්තේ මහත්තයට පුළුවන් ද මේ රටේ ආර්ථිකය හදන්න? එතුමලාට පුළුවන් ද ආර්ථිකය මෙහෙවන්න? ඒක තමයි මමත් කියන්නේ අහන්න පිස්සුද කියලා අගමැතිතුමාගෙන්. මගෙන් අහන්න එපා. අහන්න ඕගොල්ලන්ගේ ලොක්කගෙන්. එතුමා තමයි පස්කරලිංගම්ට කියලා චරිතරත්නත්තේ මහත්තයට කියලා මේ රටේ ආර්ථිකය මෙහෙවන්න. ඒ නිසා තමුණාංශලට කියන්න ඕනේ රැකියා තමුණාංශලගේ වැඩපිළිවෙල කරගන්න බැරි වුණා. ඒ වගේම මුලසෙනේ සභාපතිතුමනි අපේ නවීන් දිසානායක ඇමතිතුමා ඉන්නවා, වැවිලි කර්මාන්ත ඇමතිතුමා. දැන් වතුකරේ අපේ රාධාකෘෂ්ණ ඇමතිතුමා ඉන්නවා. මම දැක්කා අපේ දිගම්බර ඇමතිතුමත්, ඒ වගේම මනෝ ගණේෂන් ඇමතිතුමත්, ඒ වගේම රාධාකෘෂ්ණ ඇමතිතුමත් කිව්වා වතුකම් කරුවන්ගේ වැටුප වැඩි කරේ නැත්තම් ඉල්ලස් වෙනවායි කියලා කිව්වා. වැඩි කරේ නැත්තම් ඉල්ලස් වෙනවායි කියලා කිව්වා. දැන් එතුමා ගෙකර ගිනි තියා ගන්න ගියා එකපාරක්. ගිනි තියා ගන්න කියලා පොලිසියට ගිහම මම පෙට්‍රල් ගෙන්න පෙට්‍රල් ටික ටක් ගාලා අල්ල ගන්නයි කියලා කිව්වා. දැන් මෙතුමලා කිව්වා ගියේ දැන් මාසෙකට කලින් කිව්වා අපි හැමතිකම් වලින් ඉල්ලස් වෙනවා වතු කම්කරුවගේ වැටුප හැදුවේ නැත්තම් කියලා. ඊට පස්සේ කිව්වා ආයෙමයි අගමැතිතුමා පොරොන්දුවක් දෙනවා අගමැතිතුමා ප්‍රකාශයක් කරනවායි කියලා කිව්වා වතු කම්කරුවගේ පඩිය රුපියල් 50කින් වැඩි කරනවායි කියලා. කෝ තමුන්නාසරට හම්බුණාද රුපියල් 50? වතු දෙනවා බලාගෙන ඉන්න. අර මොකද්ද එළුවගේ වගේ තමයි තමුන්නාසරට බලාගෙන ඉන්න වෙන්නේ. මම අහනවා රාධාකෘෂ්ණ ඇමතිතුමා රුපියල් 50 පැත්තකට දාන්නකෝ. ඔබතුමාට අමාත්‍යංශයට ගොඩනැගිල්ලක් තියෙනවද? ඔබතුමාට තාම අමාත්‍යංශයට ගොඩනැගිල්ලක් නැහැ. හරි, රාජ්‍ය අමාත්‍යකම දුන්නා. අමාත්‍යංශයේ ගොඩනැගිල්ලක් නැහැ. ඔබතුමාගේ අමාත්‍යංශයේ තියෙන ඔබතුමාගේ ගෙදර, ඔබතුමාගේ පුද්ගලික ලේකම්තුමා ඉන්නේ ගෙදර,
උටුව
තියෙන ගෙදර.
ඔබතුමාට ආ විනාඩි දෙකක් තිබෙනවා.
මගේ ගරු රාධාකෘෂ්ණ ඇමතිතුමා මට පුදුම දුකක් හැදුන මේ ඊයේ පෙරේද ඔබතුමාගේ අමාත්‍යංශයට මම ඇහුවා. මට කෙනෙක් කියනවා ඇමතුමාගේ අමාත්‍යංශයේ තියෙන ගෙදර ඇම රාජ්‍ය ඇමතිවරයාට කාර්යාලයක් නැති ආණ්ඩුව රුපියල් 50 දෙයිද තමුන්නාසයට? රුපියල් 50ක් දෙන්නේ කොහමද ඇමතිට කාර්යාලයක් දී ගන්න බැරුව? මේ තමයි තමුන්නාසලගේ ආණ්ඩුව. ඇමතිවරුන්ට ඇමතිකම් දෙන්න බැරුව නාම ගිහිල්ලා රාජ්‍ය ඇමතිකම් අර ඇමතිකම් මේක රංග බණ්ඩාර ඇමතිතුමා මෙහෙම කැබිනට් ඇමතිකම් මොකටද? ඔබතුමාටත් කියනකොට ඇමතිකමක් දෙයි, හැබැයි අමාත්‍යංශයක් නැහැ. ඔය රාජ්‍ය ඇමතිකම ඉන්නක හොඳයි. හරි, ඉතින් මේ තමයි තමුන්නාසලගේ ආණ්ඩුව. මේ තමයි තමුන්නාසලගේ ආණ්ඩුව කරලා තියෙන විනාශය. ඒ විතරක් නෙවෙයි, මුලසෙනේ සභාපතිතුමනි විගණකාධිපතිවරයා කියනවා, ජනාධිපතිවරයා ඉදිරියේ කියනවා මේ රටේ මේ ආණ්ඩුවේ දූෂණ නවතිනවා නම් රාජ්‍ය වියදම් වලින් 25% කපාදු කරන්න පුළුවන් කියලා. මුලසෙනේ සභාපතිතුමනි මේ අවුරුදු 4ක කාලය තුල රාජ්‍ය ආයතන වල සිද්ධ වෙලා තියෙන දූෂණ වංචාවල එකතුව රුපියල් බිලියන 2500යි රාජ්‍ය ආයතන වෙලා තියෙන දූෂණ සහ අක්‍රමිකතා මේවා තමුන්නාන්සලා මේ සියල්ල තමුන්නාන්සලට බදු ගන්න සල්ලි මිනිසුන්ට බදු ගන්න ඕනේ තිබෙන්නේ නැහැ. තමුන්නාන්සලා බලයටපත් උනේ දූෂණ අක්‍රමිකතා නවත්තනවා කියලා. තමුන්නාන්සලා අපිට චෝදනා එල්ල කරලා අධිකරණයට දැම්මා, නඩු දැම්මා තමුන්නාන්සලා. දැන් තමුන්නාන්සලා ආවේ නවත්තන්න. තමුන්නාන්සලා හොරකම නවත්තන්න එනවයි කියලා අඩු ගානේ මාසයක් හිටියද? ඇයි අවුරුදු 15 බඩ ඇකිලිලානේ තිබ්බේ? ජනවාරි 15 8 වෙනිදා දින්න, පෙබරවාරි 26 වෙනිදා මහ බැංකුව කැඩුවා. තමුන්නාන්සලා මේ වෙනකොට තමුන්නාන්සලාගේ අමාත්‍යංශ වල සිදුවෙන දූෂණ අක්‍රමිකතා තමුන්නාන්සලාගේ අපේ මන්ත්‍රීතුමාලා තමුන්නාන්සලාගේ අමාත්‍යංශ වැසිස වලදී කියයි මේ අමාත්‍යංශ වල සිදුවෙන දූෂණ අක්‍රමිකතා. ඒ නිසා මුලසෙනේ සභාපතිතුමනි මේ ආණ්ඩුව අවුරුදු 4ක කාලය තුල තමුන්නාන්සලා ඉතිහාසයේ මේ වගේ දරුණු ආර්ථික විනාශයක් කරපු ආණ්ඩුවක් අපේ ඉතිහාසයේ කවදාවත් නැහැ. තමුණාසෙල මේ රටේ ආර්ථිකය ඉවර කරා. ඒක තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වේ. මේ රටේ ප්‍රධාන අමාත්‍යංශල බිල් ගෙවා ගන්න බෑ. මහා මාර්ග අමාත්‍යංශය ඉවරයි. මහා මාර්ග අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, අමාත්‍යංශවල බිලියන ගණන් සල්ලි ගෙවා ගන්න බෑ. අද කොන්ත්‍රාත්කාරයන්ගේ වාහන සීස් කරලා අද ගෙනියන්න බෑ. රාජ්‍ය සේවකයට පඩි දී ගන්න බෑ. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි මේ අයවැය ඉදිරිපත් කරන මේ ආණ්ඩුව තමුණාසෙලගේ අවසාන අයවැය. තමුණාසෙලගේ අවසාන අයවැය, මේක හොඳට මතක තියාගන්න. තමුණාසෙල මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ කරා. තමුණාසෙල මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් නැති කරා. තමුනාසලගේ බැරිකම, තමුනාසලගේ බැරිබැරියාව, තමුනාසලගේ නොහැකියාව. ආණ්ඩුවේ ඇමතිවරේ රාධකෘෂ්ණ ඇමතුමා ඇමතිකමේ දියුරුන් දීලා මාස 4යි. උංගලක උක්කාරත ගොරු මිනිස්ත්‍රිල් එන්නප්පා එන්නතකින්ද අමචල්ලෙරිදි
මහින්දානන්දතුමා ඔබතුමාගේ කාලය අවසානයි.
එන්නතරගේ දෙඩෙදි
කතාව
අවසන් කරන්න මුඩුචි තානේ. ඈ රුපියල් 50ක් නැහැ, ඇමතිකමක් නැහැ, පුටුවක් නැහැ, ලේකමුත් නැහැ. මට පුදුම දුකක් හිතෙන්න ඔබතුමා ගැන. ඔබතුමාමගේ මිත්‍රයා, ඔබතුමාමගේ මිත්‍රයා. මම මේ කතා කරන එක අහලවත් අඩු ගානේ බිල්ඩිමත් දෙයිද කියලා බැලුවේ. ඔබතුමාට ගොඩනැගිල්ල නැත්තම් අඩු ගානේ මුලසනේ සභාපතිතුමනි කතානායකතුමාට කියලා
පාර්ලිමේන්තුවේ
කාමරයක්වත් මෙතුමාට අමාත්‍යංශයේ තියාගන්න ලබා දෙන්න දෙක නිලීම කරමින් මම නේ අඩු වෙනවා.
ඔබතුමාට ගරු නවින් දිසානායක මහත්තුමා ඔබතුමාට විනාඩි 18ක් වෙන් කර දෙබෙනවා.
ගරු සභාපතිතුමනි බොහොම ස්තුතියි. මහින්දානන්ද අලුත්ගමගේ මහත්තුමාගේ කතාවෙන් පසුව මට ඇත්ත වශයෙන්ම එතුමාගේ කතා ශෛලියත් එක්ක මේ හිනා වෙන්නද අනන්නද කියලා මම දන්නේ නැහැ. විශේෂයෙන්ම මම දැකලා තියෙනවා එතුමාගේ කතා. දැන් අපි දෙන්න අවුරුදු 18ක් විතර පාර්ලිමේන්තුවේ එකට ඉන්නවා. එතුමාගේ දත්ත විශේෂයෙන්ම දැන් බිලියන 2500ක් එතුමා කියනවා පුද්ගලික අංශයට අහිමි වුණා කියලා. මොන පදනමක් මතද මේ දත්ත එතුමා ඉදිරිපත් කරන්නේ? කිසිම වார்த்தාවක් නැහැ. එතුමාගේම මේ හීනමානයක් හැටියට මා දකිනවා ඒක. ඔහේ ඉදිරිපත් කරනවා. එතකොට ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැට්ටුවලු. දැන් ඇත්ත වශයෙන්ම ආර්ථිකයේ වර්ධන වේගයේ අඩුවීමක් තියෙනවා. නමුත් 3% 3.5% ආර්ථික වර්ධන වේගයක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් එහෙම තිබෙනකොට ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටෙන කියන එක සම්පූර්ණයෙන්ම වැරදි. ඉතින් විශේෂයෙන්ම මේ ඉතාමත් අතිශෝක්තියෙන් එතුමා කතා කරනවා ආර්ථිකය ගැන. මම හිතන්නේ මූලික තර්කය තමයි රාජපක්ෂලන්ට විතරයි ආර්ථිකය කරන්න පුළුවන් කියන එක. ඒ කතාවේ මූලික හරය තමයි රාජපක්ෂ සහෝදරයන්ට පමණයි මේ ආර්ථිකය කරන්න පුළුවන්. පීබී ජයසුන්දර නැතුව මේ ආර්ථිකය කරන්න බෑ. Without the Rajapaksa brothers the economy will collapse. Without PB Jayasundara the ආර්ථිකය කනට ගොහන්. ඉතින් මේ වාගේ වන්දි බට්ට අදහස් තිබෙන මේ වාගේ ඔන්න රාජපක්ෂාට ගහනකොට සමහර කට්ටිය
රිදෙනවා. එතුමා කතාවට බාධා කරන්න එපා.
බය නැතුව කතා කරනවා.
ඔබතුමා කතා කරගෙන යන්න.
රාජපක්ෂ ස්කොඩ් එක රොයින්නේ රාජපක්ෂ ස්කොඩ් එක නැගිටිනවා.
මං එතුමා කතාවට බාධා කරන්න එපා.
අපි වන්දි බට්ට නොවේ කියන එක තමුන් නාන්සලාට පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඉතින් ඒක තමයි මොනව වුණත් මේ අවුරුදු 4 මිනිස්සු මරලා නැහැ. සුදු වෑන් නැහැ. ලසන්ත වික්‍රමතුංගරලා මාර වගේ කට්ටිය මරලා නැහැ. මොනව කිව්වත්. හරිද? ඉතින් බය වෙන්න එපා. අපිටත් දේශපාලනයක් තියෙනවා. අපි දේශපාලනය කරනවා. ජනාධිපති වරණයෙන් පසුව ආයෙත් අපි මෙවැනිම අයවැයක් ඉදිරිපත් කරනවා කියන එක මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරනවා. It may hurt some people. Honorable Andreyappa is very silent. I can see that he is because he is a gentleman politician. Honorable Andreyappa is a gentleman politician. He knows the exact truth of what is happening in the country and what is happening in the Pohuttua. That is why he is silent. So we are not Rajapaksa Vandibattayas like some people. Api me egollange sevane egollange poshane wenne na. But let us be realistic and understand the truth. Emanisa garu sahabathumane obathuma dannawa me ara dawas 52 hutapataya e kumantranaya adu gane garu sahabathumane me parliamentuwe number tika hariyata gadaagena andu pihitawanda 113 hada me golla ali loku aarthika oscar la ali loku aarthika oscar la parliamentuwe 113 gadaaganna ba. මේ 113 ගණන් කරන්න බැරි කට්ටිය තමයි මෙතෙන්ට ඇවිල්ලා කියන්නේ අපේ ආර්ථික ප්‍රතිපත්ති වැරදි කියලා. මේ ගණන් හිලව අලි ලොකුවට කියනවා. අලි ලොකුවට පොත් ලියනවා කම්බවරු කියලා. නමුත් මේ පාර්ලිමේන්තුවේ 113 හදාගන්න බැරුව ආණ්ඩු හදනවා. පුදුම වැඩක් මේක. එම නිසා අපි කියන්නම් විශේෂයෙන්ම මේ ආර්ථික ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ honorable Andreyappa you would understand this word. Political adventurism. Political adventurism. Mr. Kumar Velgam understands his word. Few others can't. I can't help that. And also, Honorable Kumar Velgam, it takes two hands to clap. Right? So, we know one hand. What is the other hand? Why you go and accept the prime ministership when you don't have 113? ඇයි මේ අනිත් එක අතකින් ගිහිලා අගමැතිකම් බාරගන්නේ 113 නැතුව? මම අහන්න කැමති පිළිතුරක් දෙන්න. ඒකයි මේ මෙතන ඇවිල්ලා අලි ලොකු ආර්ථික ඔස්කාර්වරු 113 හදාගන්න බැරුව 113 ගණන් කරන්න බැරුව අපිට ඇවිල්ලා අලි ලොකු තර්ක දානවා. දැන් තියෙනවනේ Pennan, I will definitely show it. Definitely. Definitely. You don't worry about us. You worry about yourself. Okay, good, great. Then, ilangata garu sabathumani.
Order, please. Order, please. Garu Taraka Bala Suryamathuma mulasane baragan.
Carry on, Minister.
Honourable Welgama understands the word political adventurism. Because he is not a political adventurer. He is not a political adventurer. Ilangata Garu Sabhapathumani Mama Tiyanna Kamathi Visheshayen Apage Mangala Samarawira Amathuma Ge Deshapalana Jeevithaye 1994 Indala Kaatawat Angillak Dik Karala Kiyanna Ba Etuma Horek Kiyala. He has not got a single black mark on his political career and on his credibility. That is why we are very happy that a person of eminence and stature of Mangala Samarawira is making this budget speech. All finance ministers, they have various allegations on them. It's a ministry that can allow you to make money, to be not straight. But on this occasion, we are very happy that a man of Mangala Samarawira's stature and credibility is making this budget speech, and I hope that he continues in his political career. Igaṭ api me ayavay dan api balaya inda puluwan tamunnansala balaya inda puluwan api kochchara katha karath api yatharthaya piligata yutuyi kotara maarthika pratipatti gana deergha kaalina ha moolya darshana tibbat ada api sabha aarthika tattwa api therum gata yutuyi e thamai api දැඩි ණය උගුලක සිටින බව යන හෙවි ඩෙප්ට් ට්‍රැප් පස්කුවේ රජයේ විසින් ලබාගත් සුදු අලි ප්‍රොජෙක්ට්ස් විශේෂයෙන්ම කිසිම ආර්ථික විශ්ලේෂණයක් නැතුව ෆීසිබිලිටි ස්ටඩීස් නැතුව අධික ණයකට ගත්ත ප්‍රොජෙක්ට්ස් වලට ගත්ත මුදල් අපි දැන් ගෙවනවා. මම එක උදාහරණයක් කියන්නම්. අපිට තර්ක කරන්න පුළුවන් සමහර කට්ටිය කියයි හම්බන්තොට වරාය සුදුසු නැහැ කියලා. නමුත් දීර්ඝ කාලිනව හම්බන්තොට වරායට යම් කිසි ප්‍රයෝජනයක් තියෙනවා. මම ඒක පිළිගන්නවා. නමුත් මත්තල ගුවන් තොටුපළ අවශ්‍ය නැහැ. අද මත්තල ගුවන් තොටුපළට ගුවන් නැණ කීයක් එනවද? ඒකට ෆීසිබිලිටි ප්‍රොජෙක්ට් එකක් කරාද? මම හිතන්නේ එතෙන්ට ගියොත් සාමාන්‍ය වශයෙන් අපිට කියන්න පුළුවන් ඔය එයාපෝට් එක හදන්න ඩොලර් මිලියන 50ක් හෝ 75ක් යනවා කියලා. නමුත් ඩොලර් මිලියන 450ක් වියදම් කරා ඒකට. ඉතින් ඒ මුදල් කොහටද ගියේ මම අහන්න කැමතියි. ඉතින් තමුන්නාන්සලා කොච්චර කතා කරත් මේවා ඇත්ත වශයෙන් සිද්ධ වුණා. දැන් මම එක උදාහරණයක් තව උදාහරණයක් දෙන්නම්. මගේ පියා නිමකර මහවැලි ව්‍යාපාරය. ඒක අනිවාර්යයෙන්ම පක්ෂ දෙකෙන්ම පිළිගත් ව්‍යාපෘතියක්. මැතිනිය පොල්ගොල්ල ව්‍යාපෘතිය පටන් ගත්ත 1976. ඉතින් ඒක අපි එක්සත් ජාතික පක්ෂෙන් ඇවිල්ලා අවුරුදු 6ක කාලයක් තුල අවසන් කිරීමට අපි තීරණය කරා. එච්චරයි අපි කරේ. We accelerated that project. That's all what we did. And we did feasibility studies for all the projects that we started. You all didn't do that. So a lot of white elephants. We have not started a single white elephant project under our government. Right? So these are the differences. Under the Rajapaksa Sahodhariya Atate, Onam Vyapritiyak Karanda Puluwam. Nama Sahodhariya Geng Avasaraya Gattot, Onam Vyapritiyak Karanda Puluwam. Etuma Tamai Green Light Eka. Etukota PB Jayasundara Tamai Amber Light Eka. මේක නවත්තන්න පුළුවන් එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ. එතුමා තමයි රෙඩ් ලයිට් එක. ඉතින් මේක සම්පූර්ණයෙන්ම අපේ ටීම් එක එහෙම නෙවෙයි. අපේ ඉන්නවා මංගල සමරවිර ඇමතුමා, මුදල් අමාත්‍යාංශයේ රාන් මැතුමා ඉන්නවා, ඩොක්ටර් සමරතුංග ඉන්නවා. මේ වගේ ඉතාමත් දක්ෂ ආර්ථික කණ්ඩායමක් අපිට ඉන්නවා. It is not based on a family. This is the difference between you and me. එම නිසා අපි මම එකක් හැබැයි කනගාටු වෙනවා. මේ අධික ණය බර විශේෂයෙන්ම ඩොමෙස්ටික් දේශීය ණය ප්‍රමාණය අපිට රීෂෙඩියුල් කරන්න තිබ්බා. අපි ඒක කරේ නැහැ. මම හිතන්නේ අපි ඒ ගැන බැලිය යුතුයි. මොකද විදේශ ණය අපිට රීෂෙඩියුල් කරන්න බෑ. දැන් චීනෙන් අපි අරගෙන තියෙන ලෝන්ස් ටික අපිට රීෂෙඩියුල් කරන්න බෑ. අපි බ්ලැක් ලිස්ට් වෙනවා. නමුත් දේශීය ණය ප්‍රමාණය අපිට රීෂෙඩියුල් කරන්න පුළුවන්. ඉතින් අපි එවැනි දේශපාලන තීරණ අපි ගන්න අවශ්‍යයි. මොකද තමුන්නාන්සලා හෙට බලයට ආවත් අපි දිගටම බලේ හිටියත් අනිවාර්යයෙන්ම මේ ණය ප්‍රශ්න සම්බන්ධයෙන් අපි වග කියන්න ඕනේ අපේ අනාගත දරුවන්ට. මොකද දැන් තියෙන තත්ත්වය අනුව අපිට ඉපදෙන හැම රුපියලකින්ම 190ක් අපි ගෙවනවා ණයට, පෙන්ෂන්ස් වලටයි, අපගේ රාජ්‍ය සේවකයන්ට ඔවුන්ගේ පඩිගෙවන්නයි. 7-10ක් පමණයි අපිට තියෙන්නේ අපගේ ජනතාව වෙනුවෙන් වියදම් කරන්න. ඔබතුමන්ලා හෙට බලයට ආවත් අපි මෙතනම ඩිගට බලේ හිටියත් ඒක තමයි යථාර්ථය. ඉතින් ඒක වෙනස් කරන්නේ කොහොමද? අපි මේ අමාරු තීරණ ගන්නවද නැද්ද රටක් හැටියට? දැන් ඔබතුමන්ලා හෙට බලයට ආවොත් අනිවාර්යයෙන්ම අපි කුමාර් වේගම් මැතිතුමා රස්සා දෙන්න අති දක්ෂෙක්. මං හිතන්නේ එතුමාගේ කැරියර් එකේ රස්සා අඩු ගානේ 5000-6000ක් දීලා ඇති. ඒ පින් ඔබතුමාට ලැබෙනවා. ඒ පවුල් වල පින් ටික කිය අපරාධ කියන්න බෑ. ඒ වාසනාව අපිට නෑ හැබැයි. නමුත් දැන් මගේ තාත්තා කාලේ 1987 ඉඳලා ගාමිණිඩොග්ගේ මැතුමා මතකයි 77 ඉඳලා එතුමා 91 අවසන් වෙනකන් අඩු ගානේ රස්සා 15000ක් එතුමා දෙන්න ඇති. මට මතකයි මෙතුමා උදේවිල්ල අපේ පස්වෙනි පටුමගේ ගෙදර අපේ නෝරිලේ කට්ටේ ජීප් එකේ දාගෙන ගිහිල්ලා බස්සන්නේ වරායේ රස්සා වලට මෙතුමා. එහෙම එක්සත් ජාතික පක්ෂය වැඩ කරේ. ජයජයවර්ධන මැතිතුමා එකාලේ තමුන්නාන්සරත් එහෙම කරා. ඇත්ත වශයෙන්ම අපි සියලු දෙනාම අද දේශපාලඥයෝ නෙවෙයි, අපි ජොබ් ඒජන්ට්ස්ලා. අපිට රස්සා නැතුව රස්සා දෙන්න බැරි නම් මිනිස්සුන්ගේ ඉල්ලීම තමයි රස්සා. ඉතින් අපි මේකට මුහුණ දෙන්නේ කොහොමද? අනාගතෙත් අපි මේ ණය ප්‍රමාණය, මේ ණය කන්දරාව, මේ රස්සා දීලා හැම තැනම මේ රජයකට ඉදිරියට ගෙනියන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. එම නිසා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා මට එක හොඳ දෙයක් කරා. මම ඒ කියන්න ඕනේ. ඒ තමයි එතුමා මට අවුරුදු 4ක ඇමතිකමක් දුන්නා කිසිම ආයතනයක් නැතුව. රාජ්‍ය ප්‍රතිසංස්කරණ අමාත්‍ය. කිසිම ආයතනයක් තිබ්බේ නැහැ වර්ගම ඇමතිතුමා. ඉතින් මට හොඳට මේ රාජ්‍ය සේවය ගැන අධ්‍යයනය කරන්න ඕන තරම් වෙලා තිබ්බා. මම හොඳට අධ්‍යයනය කරා. එම නිසා අපේ රාජ්‍ය සේවය අපිට ප්‍රතිසංස්කරණයකට ලක් කරන්න බැරි නම් කරන්නේ නැත්තම් ඒ දේශපාලන තීරණේ අපි ගන්නෙ නැත්තම් මේ රටට අනාගතයක් නැහැ. ඒක අපි කළ යුතුයි. එම නිසා ඒක අපගේ ජාතික ප්‍රතිපත්තියක් හැටියට පොහොට්ටුව වේවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේවා, එක්සත් ජාතික පක්ෂය වේවා, ඒ අනිවාර්යයෙන්ම කළ යුතුයි. It might be a bitter pill. It might not be popular. But somebody has to do it. Because if you don't do it, this country has no future. එම නිසා මේ අවස්ථාවේ අපි මේ කතා කරන අවස්ථාවේ මේ රටේ රාජ්‍ය සේවකයන්ගේ පඩිගෙවන්න බිලියන 778ක් 2009 අයවැයෙන් වෙන් කර තිබෙනවා. මෙය දෙවෙනි වෙන්නේ බිලියන 913ක තිබෙන පොලී ගෙවීම් වලට පමණයි. 778 billion for wages and salaries and pensions. Second only to interest payments, not the capital. Capital එක නෙවෙයි ගෙවන්නේ, මේ ණය ගෙවන්න, පොලිය ගෙවන්න බිලියන 913ක් අයවැයෙන් වෙන් කරලා තියෙනවා. දැන් මේ මුදල යා යුත්තේ ජනතාවගේ සහනාධාර, ජනතාවගේ අධ්‍යාපනයට, ජනතාවගේ සෞඛ්‍යයට, අනෙකුත් යටිතල පහසුකම් දියුණු කිරීමට. අපි නිකන් මේ මුදල් පොලිය ගෙවීමට පමණක් බිලියන 913ක් මේ රටේ ජනතාවගේ ණය බදු මුදල් වලින් අපි ගෙවනවා. එම නිසා ඉතාමත්ම අමාරු ආර්ථික තත්ත්වයක් තියෙනවා. මේක යථාර්ථවාදීව අපි බැලිය යුතුයි. එම නිසා මේ ආර්ථික ප්‍රශ්න තිබියදීත් ජනතාවට ලැබෙන සහන කිසිම කප්පාදුවකින් තොරව ලබා දීම පමණක් මා ජයග්‍රහණයක් හැටියට දකිනවා. We are continuing the fertilizer subsidy 20 billion. We are continuing the free education system. We are continuing the pensions. We are continuing the health of the country. So all these plus giving welfare to the people is a commendable achievement. You have to appreciate that. එම නිසා ආදායම හා වියදම් අතර විශාල පරතරයක් තියෙනවා. එම නිසා දැන් ඒ ආදායම හා වියදම් අතර පරතරය පුරව ගැනීමට අපිට ණය ගන්න අවශ්‍යයි. කොහෙන්ද ණය ගන්නෙ? සමහර කට්ටිය හිතනවා විශේෂයෙන්ම විදේශ රටවල් වලින් තමයි ණය ගන්න කියලා. නෑ. ණය විශේෂයෙන්ම ගන්නෙ ලෝකල් මාකට් එකෙන්. ලංකාවේ බැංකු වලින් තියෙන මේ රටේ සරිසරන මුදල් වලින් තමයි ණය ගන්නෙ. එතකොට සාමාන්‍යයෙන් ඒ ණය ගන්නෙ නැත්තම් ඒ මුදල් යනවා අනෙකුත් දේවල් වලට. අනෙකුත් ආයෝජක වැඩවලට ඒ මුදල් යනවා. එම නිසා මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ crowding out effect කියලා. මොකද ඒ මුදල් ණයවලට ගත්තහම රාජ්‍ය බැංකු හා රජය ඒ මුදල් වලින් ඇත්ත වශයෙන්ම ඊටත් වඩා හොඳ දේවල් කරන්න පුළුවන් නිසා ඒ මුදල් ටික අහිමි වෙනවා දේශීය ව්‍යාපාරිකයන්ට. ඉතින් අපේ රටේ ඇත්ත වශයෙන්ම ක්‍රෙඩිට් ප්‍රශ්නයක් තිබෙන බව අපි සියලු දෙනාම පිළිගන්නවා. එම නිසා මේකට අපි ක්ෂණික විසඳුම් සෙවිය යුතුයි. අපිට හැම වෙලේම පරණ ණය ගෙවීමට අලුත් ණය ගන්න බෑ. අපි ඒකයි කරන්නේ. තමුන්නාංශලා බලයට ආවත් ඒකයි තමුන්නාංශට කරන්නේ. ඒකයි මම කියන්නේ අපි සියලු දෙනාම මේ පාර්ලිමේන්තුව වග කියනවා.
දරු එමෙතුමා තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමා.
How long?
Two more minutes.
පාර්ලිමේන්තුව වග කියන මුදල් වලට මම යෝජනා කරනවා මේ ප්‍රශ්නේ සම්බන්ධව වෙනම කමිටුවක් අපි පත් කරන්න අවශ්‍යයි. එම නිසා මම සතුටු වෙනවා අපේ අයවැය හරහා කිරි වීදුරුවක් ළමයින්ට දෙන්න රුපියල් බිලියනයක් රාජ්‍ය සේවකයන්ට විශේෂයෙන්ම ඔවුන්ගේ රුපියල් 2500ක පරිවැඩිවීමක් ඒ කියන්නේ ආදායම වැඩිවීමක් රුපියල් බිලියන 20ක් වෙන් කරලා තියෙනවා. පෙන්ෂන් එකට රුපියල් බිලියන 12ක් වෙන් කරලා තියෙනවා. ගම් පෙරළියට එක ආසනයකට මිලියන 300ක් මට හරියට ගාන කියන්න බෑ විශාල මුදල් ප්‍රමාණයක්. ඒ වැඩ අපි පටන් ගත්තා. අපිට මිලියන 200 ගානේ ආසනයකට දැන් ලැබිලා තියෙනවා. ලයිට් රේල් ප්‍රොජෙක්ට් එකට රුපියල් බිලියන 5ක්, අර්බන් රීජෙනරේෂන් ප්‍රොජෙක්ට් එකට රුපියල් බිලියන 8ක්. ඒ වගේම අපගේ අධ්‍යාපන ශාස්ත්‍රයේ අපේගේ තරුණ දක්ෂ ඇමතිවරයෙක් ඉන්නවා. ලැබ්ස්, පන්ති කාමර, වැසිකිලි කැසිකිලි පද්ධතියට හා ගුරු පහසුකම් වැඩි කිරීමට රුපියල් බිලියන 32ක් කැපිටල් එක්ස්පෙන්ඩිචර් වෙන් කළා තියෙනවා. මේ වැඩ ටික අපි කරනවා. ඒ වගේම ආබාධිතයින්ට රුපියල් 3000 ඉඳලා රුපියල් 5000 වෙනකම් රුපියල් 2000ක වැඩි කිරීමක් කළා තියෙනවා. රුපියල් බිලියන 4ක් වෙන් කළා තියෙනවා. ප්‍රොජෙක්ට්ස් 7ක් වෙනම විශේෂයෙන්ම දැදුරුවේ ව්‍යාපෘතිය, මැණික්ගඟ ව්‍යාපෘතිය රුපියල් බිලියන 2.4ක් වෙන් කරලා තියෙනවා. ෆර්ටිලයිසර් සබ්සිඩි එක පොහොර සහනාධාරයේ එලෙසම රුපියල් බිලියන 20ක් අපි වෙන් කරලා තියෙනවා. එම නිසා මම හිතන්නේ ඉතාමත් අමාරු ආර්ථික වාතාවරණය තුළ විශේෂයෙන්ම ණය ගෙවීම් ලක් ඉතිහාසයේ වැඩිම ණය ගෙවීම් තියෙන මේ අවුරුද්දේ ඇමරිකානු ඩොලර් බිලියන 4.9ක් අපිට ගෙවන්න තියෙනවා ලබන අවුරුද්දෙත් ඒ ගාණ. ඉතින් මේ අවුරුද්ද එක අපි කොහොම හරි පන්න ගත්තොත් අපි විශාල ජයග්‍රහණයක් ආර්ථික වශයෙන් කරලා තියෙනවා. මේ සියලුම ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට විශේෂයෙන්ම අපේ රට මධ්‍යම ආදායමේ රටක් ඉඳලා තවත් පොඩ්ඩක් ඉහළට නංවන්න අපි සියලු දෙනාම අත්වල බැඳගෙන වැඩ කරමු කියන අවංක චේතනාව කියමින් මෙම අයවැය ඉදිරිපත් කළ මංගල සමරවීර මැතිතුමා ඇතුළු භාණ්ඩාගාරයේ ලේකම්තුමා ඇතුළු සියලු දෙනාටම මාගේ ස්තුතිය ප්‍රකාශ කරමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.